හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, ඊයේ වෙනකොට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ අනුස්සති වඩන හැටි, අනුපස්සනා කරන හැටි, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වන ආකාරයට, ආනපාන සති සමාධිය වඩන ආකාරය පිළිබඳව කරුණු තේරුම් ගත්තා, දැනගත්තා, අහගත්තා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ ආනපාන සති සමාධිය වඩන්නට ප්‍රායෝගිකව උපකාර වන සූත්‍ර ධර්මය. මේ සූත්‍ර ධර්මය ආනපාන සති සමාධිය වැඩීමේදී ඕනෑම කෙනෙකුට ප්‍රායෝගිකව භාවිතා කළ යුතු සියලු කරුණු විග්‍රහ කරලා විග්‍රහ වෙලා තියෙන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය තමා ගිරිමා නන්දි සූත්‍රය. එනිසා මේ ගිරිමා නන්ද සූත්‍රය පිළිබඳව මේ පින්වතුන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් ආනපාන සති සමාධිය වඩන්නට උපකාර වන ආකාරය තේරුම් ගත යුතුය. එනිසා බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිය කාලේ මේ ගිරිමානන්ද සූත්‍රය ජේතවනාරාමේදී දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍රය අපි කියවලා බැලුවොත් මේක ආරම්භයේදීම තියෙනවා, ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ. අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමිති, උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීති. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතදෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ. සාදු භන්තේ භගවා යනායස්මා ගිරිමානන්දෝ තේන උපසංකමිතු අනුකම්පං උපාදායා ති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා වාසෙහි ආසි. තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පසම්භිය. දැන් මේ ඡේදය මේ කියලා තියෙන හැඳින්වීම අද සම්මතයෙන් සම්මත සම්ප්‍රදායික පරිවර්තනයේදී හඳුන්වා දෙන්නේ විග්‍රහ කරලා දෙන්නේ බුදුහාමුදුරුව වැඩ හිටිය කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම බාලව ගිලානව ආබාධිකව දුක්ඛිතව නැගිටින්න බැරුව රෝගීව ඇඳක වැතිරිලා හිටියා. අපිට එවන් චිත්‍රයක් තමා මවලා පෙන්වුවේ. මේ හාමුදුරුවන්ට බොහොම කායික වශයෙන් ආබාධ දුක්ඛිත බාල ගිලාන ආබාධ තිබුණා. ඒ ගමන ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුව ගාවට ගිහිල්ලා මේක සැල කරාම මේක කිව්වහම බුදු හාමුදුරුව මේ දස සංඥා ඉගැන්නවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව ඇවිල්ලා මේ දස සංඥා ඒ හාමුදුරුවන්ට ගිරිමානන්ද හාමුදුරුවන්ට කියා දුන්නා. ඒ අනුව මේක ගායනා කළාම සජ්ජායනා කළාම ඒක ලෙඩේ රෝගිය සුව වුණා කියන එක තමයි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් කියන්නේ. පරිවර්තකයෝ පරිවර්තනය කරලා තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි මේක ඊට වඩා බොහොම ගැඹුරු පරමාර්ථ අර්ථයක් ධර්මයක් නිරුක්ති පටිසම්භිදා මෙතන තියෙනවා. මේ ගිරි මා නන්දි වචන තුනක්. ගිරි කියන්නේ මේ කන්ද දුක් කන්ද පංචස්කන්ධය. මා කියන්නේ මිදි නිදහස් විය යුතු. මේ මිදි නිදහස් විය යුතු පංචස්කන්ධය නන්දි රාග සහගතව කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඒ මිදි නිදහස් වන්නට බැරිව යමෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා යම් ගිරිමා නන්දස්ස මේ අවසාන ඡේදයේ තියෙනවා. අවසාන වාක්‍යයේ තියෙනවා තානංකෝ පනේතං විජ්ජති යම් ගිරිමා නන්දස්ස බික්කුනෝ. බික්කු නෝ කිව්වහම බහු වචන. යං ගිරිමානන්දස්ස බික්කු නෝ කිව්වහම මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට බැරි සියලු දෙනා යං ගිරිමානන්දස්ස බික්කුණු. එතකොට මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න බැරුව නිදහස් වෙන්න උත්සාහ නොකර කැමැත්තෙන්ම පංචස්කන්ධයම උපාදානය කරගෙන යමෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා යම් ගිරිමානන්දස්ස බික්කුණු. ඒ නිසා මේක මේ එක්කෙනෙකුට කිව්ව දේශනාවක් බුද්ධ මන්ත්‍රයක් බෙහෙතක් නෙමේ. මේ බෙහෙත සියලු දෙනාට සියලු පෘථග්ජනීන්ට පංචස්කන්ධය මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය උපාදානය කරගත්ත සියලු දෙනා සංසාර රෝගී. මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න බැරුවයි සියලු මිනිස්සු මිනිස්යෝ මේ දුක්ඛිත ආබාධ බාල ගිලාන බවට පත් වෙන්නේ. ඒ නිසා මේ දුක්ඛිත බව ගිලාන බව බාල බව ආබාධ බව ට හේතුව මුල නිධානය ප්‍රත්‍යය මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වන්නට පාරක් මාර්ගයක් පිළිවෙතක් නිවැරදිව නොදන්නා කමයි. ඒ නිසා මේ රෝගය මේ බාල ගිලාන ආබාධ බව සියලු පෘථග්ජන පුද්ගලයන්ට වැළඳී තියෙන රෝගයක්. මේ රෝගයෙන් මිදී නිදහස් වෙන්නයි සියලු පෘථග්ජන පුද්ගලයන්ටයි බුදුහාමුදුරුවෝ මේ බුද්ධ මන්ත්‍රය මේ දස සංඥා භාවිතයට ගන්න කිව්වේ. මේක බුදුහාමුදුරුවෝ කිව්වේ තානංකෝ පනීතං විජ්ජති යං ගිරිමානන්ද බික්කුණෝ දස සංඥා භාසෙය්‍යාසි. මේක දස සංඥා භාසෙය්‍යාසි, මේක භාවිතයට ගත යුතුයි. මේක ගායනා කරන්න ගීතිකා හැටියට, ගීතයක් හැටියට යාතිකා කරන්න, පිරිත් හැටියට කියවා කියවා ඉන්න නෙමෙයි මේ දස සංඥා බුදුහාමුදුරුවෝ කියා දුන්නේ. ඒ නිසා මේ දස සංඥා බුදුහාමුදුරුවෝ කියා දුන්නේ සියලු පෘථග්ජන ලෝකයාටයි. එදා හිටිය යම් ගිරිමානන්දස්ස බික්කුණෝ කියන අයටත්, අද ඉන්න අයටත් මතුවට මේ පංචස්කන්ධය මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න සියලු දෙනාටයි මේ බුද්ධ මන්ත්‍රය මේ දස සංඥා බුදුහාමුදුරුව දේශනා කළේ. මේක භාවිතයට ගත යුතුයි. මේක කියවා කියවා සජ්ජායනා කර කර, ගායනා හැටියට, ගීතිකා හැටියට, යාතිකා හැටියට කිව්වට මේකෙන් හරයක් නෑ. එනිසා පින්වතුනි, මේ දස සංඥා හොඳට තේරුම් අරගෙන භාවිතයට ගත යුතුයි. භාවිතයට නිවැරදිව භාවිතයට ගත්තොත් මේ බුද්ධ දේශනාව තියෙන්නේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. හැම සූත්‍රයකම බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ මේ කියපු දේ සුනාත ධාරියට ජරාත ධම්ම. ජරාත කියන්නේ භාවිතයට ගන්න. ඒක භාවිතයට ගන්න දන්නේ නැති අය තමයි අද අර භගවත් ගීතාවේ තියෙන භජන් ගී වගේ ගීතිකා හැටියට, යාතිකා හැටියට, පිරිත් හැටියට සජ්ජායනා කර කර නිවන හොයන්නේ. ඒක හරියන්නේ. මේක භාවිතයට ගන්න යම් ඥානයක් තියෙන්න ඕන. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. ඒ නිසා මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ දස සංඥා මාගදී භාෂාවේ වචන භාවිතයට ගැනීම ටිකක් දැනුමක් ඇති කෙනෙකුට, ධර්මඥානයක් තියෙන කෙනෙකුට පමණක් කළ හැකි දෙයක්. එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තසායං ධම්මෝ. ඒ නිසා මේක භාවිතයට ගන්නා හැටි, භාවිතයට ගත යුතු ආකාරය, දුවතා අනුස්සතිය තේරුම් අරගෙන භාවිතයට ගන්න ඕනේ. අනික දැන් මේ දස සංඥා විග්‍රහ කරලා තියෙනවා වචන හැටියට මාගදී අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනාභිරත සංඥා සබ්බේ සංකාරේසු අනිච්ච සංඥා ආනපාන සති දැන් මේවා මාගදී පද වචන මාගදී පද වචන මේ අපි සිංහල භාෂාවෙ හැටියට කිව්වොත් තේරුම් ගත්තොත් එතනත් පොඩි අඩුවක් තියෙනවා මේ මාගදී ශබ්ද සංඥා බුද්ධ භාෂිතය භාෂාව ආර්ය භාෂාවක් මේක මේ පැත්තේ නම් මේ පැත්තට කියවු භාෂාවක් අපි මේ පැත්තේ නම් මේ පැත්තට කියපු එක මේ පැත්තේ මේ පැත්තට සිංහල අකුරු හින්දා සිංහල භාෂාවක් හැටියට කියනවා නම් එතෙන්දිත් යම් කන පිට ගැහිමක් වෙනවා ඒ නිසා මෙතන තියෙන්නේ අනිච්ච සංඥා වුණාට අපි මේක භාවිතයට ගන්නවා නම් සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරන්න ඕනේ. අනිත් පැත්තයි. අනිච්ච සංඥා නෙමේ සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කළ යුත්තේ සංඥාවේ නිච්ච බව හිතෙන් ඉවත් කරන්න. මේ සංඥාව ප්‍රියමනාප නම් හිතේ නිච්ච වෙලා. අප්‍රිය අමීරි නම් ඒකත් දෙවෙනි වේශයෙන් නිච්ච වෙලා. මානයෙන් මැනීමෙනුත් සංඥාව නිච්ච වෙනවා. සංඥාව නිච්චවීමයි උපාදානයට අර අභිනිවේශ තත්ත්වයට පත්වීමට හේතු ගෙට ගන්න නිවේශයට. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජහති කරන්න නිච්ච සංඥාව තියෙන තාකල් ඒ ප්‍රියමනාප බව නිච්චනම් තණ්හාවක් ඇති වෙනවා එතේසං උපජ්ජමානා තණ්හා එතේසං නිවේශමානා නිවේශ උපාදානය කරගන්න. එතකොට මේ පඤ්චස්කන්ධයම උපාදානය කරගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පෘථග්ජන පුද්ගලයෝ නිච්චසේ සුඛසේ අත්තසේ දකිනවා තීරණය කරනවා හිතනවා ඒ අනුව උපාදානය කරගන්න. ඒක ආස්වාදයක් ඒක අභිනන්දනයක්. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිච්ච නැහැ අනිච්චයි. ඒ නිසා ඒ රූප සංඥාවේ හෝ වේදනා සංඥා සංකාර විඥානේ යම්කිසි දෙක පඤ්චස්කන්ධයේ මේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරන්න දැනගන්න ඕන. එතකොට අනිච්ච අනුපස්සී විරති නිච්ච සංඥා පජහති කරන්න පුළුවන්. ඒක භාවිතයට ගන්නේ මේ ආකාරයට. එහෙම නැතුව අනිච්ච සංඥා අනත් සංඥා අත් සංඥා කිව්වට මේක ගායනයක් ගීතිකාවක් හැටියට ගායනා කළා මිසක් භාවිතයට ගත්තේ නැහැ. භාවිතයට ගත්තේ නැත්නම් අර ද්වතා අනුස්සතිය පූර්ණේ වුණේ නැහැ. ආන පාන සති සමාධිය වැඩුණේ නැහැ. එනිසා සංඥාවේ අනිච්ච අස්ස කරලා නිච්ච පස්ස කරන්න. එහෙම නැත්නම් ආන පාන මේකෙත් තියෙනවා. භාවිතයට ගන්නවා කියන්නේ ආනපාන සති සමාධිය හැටියට භාවිතා කරේම. එනිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම පෘථග්ජන පුද්ගලයා ප්‍රිය මනාපනං නිත්‍යසේ සුඛසේ අත්තසේ දකින්නවා ගන්නවා තණ්හා වෙනවා උපාදානය කර ගන්නවා. ඒක නිසා දුක්ඛිත බාල ගිලානා බාඩ බවට පත් වෙනවා. ඒ නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති කරන්න ඕන. එකයි භාවිතය. ඒ වගේම සංඥාවේ අනත් අනුපස්සනා කරලා අත්ථ සංඥාව පජහති කරන්න ඕන. සංඥාවේ අනත් අනුපස්සනා කරලා අත්ථ සංඥාව පජහති කරන්න. අර නිච්ච සුඛ අත්ථ මේ තුන තමයි පෘථග්ජන පුද්ගලයෝ ප්‍රියමනාප දෙයට ඇලෙන්නේ නිත්‍යයි සුඛයි අත්ථයි කියලා දකින්න නිසා. එනිසායි උපාදානය. ඉතින් ඒක නිසා සංඥාවේ අනිත්‍යනුපස්සනා කරලා නිත්‍ය සංඥාව ප්‍රජාති කරන්න ඕන. සංඥාවේ අනත්ථ අනුපස්සනා කරලා අත්ථ සංඥාව. අත්ථ කියන්නේ අස්මිමානෙ. එතන් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාට මඤ්ඤතාවය. මේ අත්ථ කියන වචනේ මාගටි භාෂාවේ වචනයක්. මේ අත්ථ කියන්නේ මඤ්ඤතාවය, මමත්වය, ධම්මතාවය මේ වගේ අර්ථයක් දෙනවා. මම කොට මගේ කොට මගේ වශගිය මගේ කැමැත්ත අනුව මගේ වශගියට පාලනයට ගන්නවා නම් ඒක අට්ඨ. එනිසා මේ සංඥාවේ අට්ඨ බව ඉවත් කරන්න තමයි සංඥාවේ අනත්ත්ව බව අනුපස්සනා කළ යුත්තේ. අට්ඨ කියන වචනේ විරුද්ධ වචනේ න අට්ඨ. නමුත් මාගදී භාෂාවේ න අට්ඨ කියන්න බෑ අනත්ත්. ඒක ශබ්ද සංඥා නීතියක්. ඒ වගේම නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ න නිච්ච. නමුත් න නිච්ච කියන්න බෑ අනිච්ච. එනිසා මේක නිච්ච නෑ අනිච්චයි. අත්ථ නෑ අනත්තයි. මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ තමයි අර සංඥාවේ අනිත්‍යනුපස්සනා කරලා නිච්ච බව අයින් කරන්න පුළුවන්. සංඥාවේ අනත්ත්ව බව අනුපස්සනා කරලා අත්ථ බව හිතෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම සංඥාවේ අසුභය ඊගාවපේලිය. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් පජහති කරන්න ඕන. අත්තරින් ඉවත් කරන්න අයින් කරන්න ඕන. සියලු දේ අපි ඇතුළට ගන්නෙ සුන්දර බව සුභ බව තියෙන නිසායි. ප්‍රියමනාප බව තියෙන නිසායි. ඒක මනාප නිසායි සුභ නිසායි. එනිසා මේ සුභ දේ සුන්දර දේ ඇතුළට ගත්තොත් සුන්දර දේ එකලොස් ගින්නක් ඇතුළේ අධ්‍යාත්මය තුළ ඇති වෙනවා. එනිසා සියලු දැවිලි තැවිලි රත්විලි පිච්චිලි මත්විලි වලට හේතුව මුල නිධානය ප්‍රත්‍යය මේ සුන්දර දේ ඇහැට කනට නාසයට දිවට ගයට මනට ප්‍රියමනාප සුන්දර දේ පෘථග්ජන පුද්ගලයෝ ඇතුළට ගන්නවා. ඒක සුභයි සුන්දරයි. නමුත් ඒකේ තියෙන ගින්දර තේරුම් ගන්නේ නැහැ. අර මාළුවා අර බිලේ කොක්කේ ඇමුණුව ඇම දැක්කහම ඒ ඇමට එකපාරට ගිජු වෙනවා, කෑදර වෙනවා. ඒක සුභයි, ඒක සුන්දරයි. හැබැයි එම ගිල්ලහම ඒක මාළුව උගලට අහුවෙනවා. මේ වගේ තමයි සියලු අසුතත් පෘථක් යන පුද්ගලයෝ මේ ප්‍රිය මනාපදේට ඇලෙනවා, අල්ලගන්නවා, ඇතුළට ගන්නවා, උපාදානය කරනවා. හැබැයි ඒ අයට කල්පනා කරන්න බෑ සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. ඒක තේරුම් ගත්තාම තමයි සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරනවා, පජහති කරනවා. ඒ වගේම සංඥාවේ ආදීනව අනුපස්සනා කළාම ආස්වාදය හිතෙන් ඉවත් කරන්න පුළුවන්. සංඥාවේ ආදීනව අනුපස්සනා කරන තාක්කල් ආදීනව දකින්න බෑ. එනිසා ඒ ආස්වාදය අයින් කරන්න පුළුවන් වෙන්නේ ආදීනව සංඥාවේ ආදීනව අනුපස්සනා කරන කොට. ඒ වගේම සංඥාව සංඥාවේ ප්‍රහාණය යම් යම් දේවල් මේ උපාදානීය කරගන්නේ අර කාමච්ඡන්දයෙන් අල්ලගන්නේ එක ප්‍රහාණ කළ යුතු බව, පහා තැබිය යුතු බව, ඒවා පරිවර්ජනා පහා තැබිය යුතු බව නොදන්නා නිසායි. එනිසා සංඥාවේ ප්‍රහාණය අනුපස්සනා කළාම උපාදානය නැති වෙනවා. උපාදානය කරගන්නේ නැහැ. ඒ වගේම සංඥාවේ විරාගය අනුපස්සනා කරනකොට රාගං පජහති. රාගය හිතෙන් ප්‍රහාණය කරලා කරන්න පුළුවන්. එනිසා විරාගානුපස්සනාව අනුපස්සනා කරන්නේ රාගය හිතෙන් පජහති කරන්න. ඒ වගේම නිරෝධ සංඥාවේ නිරෝධ අනුපස්සනා කරන්නේ අර සංචේතනා පැවැත්වීම හිතින් රෝධ ගැහීම නවත්තන්න. එනිසා මේ දස සංඥාවලම තියෙනවා දෙපැත්ත ද්වතාවයක්. නමුත් බුද්ධ දේශනාවේ පෙන්නලා තියෙන්නේ කියලා තියෙන්නේ එක පැත්තයි. ඊළඟටත් සබ්බ ලෝකේ අනභි රත සංඥා පෘථග්ජන පුද්ගලයෝ අභි රත සංඥා තුනක් තුල අතරමං වෙලා තියෙනවා. ඒක ඉස්සරහට කියනවා මේ අභි රත සංඥා හිතෙන් ඉවත් කරන්න පුළුවන් සංඥාවේ අනභි රතය අනුපස්සනා කළාට පස්සේ. ඒ වගේම සබ්බේ සංඛාරේසු අනිච්ච සංඥා. අර සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එනිසා මොන ආකාරයේ සංඛාරයක් වුණත් පැවැත්මටයි හේතු වෙන්නේ. එනිසා සබ්බ සංඛාරේසු නිච්ච නැ අනිච්චයි. අනිච්ච අනුපස්සනා කළාමයි සබ්බ සංඛාරේසු වලින් අත නිබ්බින්දති වෙන්න පුළුවන්. අත මිදෙන්න පුළුවන්, නිබ්බිදා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ දස සංඥාම ඉදිරිපත් කළේ භාවිතයට ගන්න. ආන පාන සති සමාධි හැටියට අනුස්සති අනුපස්සනා වඩන්න. ඒක තමයි දස සංඥාවලම කිව්වේ. යම් කිසි කෙනෙක් මේ වචන ටික පද ටික ගියාගෙන ගියාට යාතිකා ගීතිකා සජ්ජායනා හැටියට පිරිත් හැටියට කිව්වට ඒක භාවිතයට ගත්තා වෙන්නේ නැහැ. භාවිතයට ගන්න හැම මොහොතකම තමන්ගේ සිතේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. සිත පිරිසිදු වෙනවා. කුසලය වඩා වර්ධනය වෙනවා. අකුසලය පරිහානියටපත් වෙනවා. ඒ නිසා මේ දස අනුස්සතිම දස සංඥාම අපි නිකන් කියවන්න තියෙන දෙයක් හැටියට කියවගෙන ගියාට හරියන්නේ නැහැ. මේක නිවැරදිව තේරුම් ගත්තොත් පමණයි අර පංචස්කන්ධයම උපාදානය කරගෙන පාඩගෙන ආපු මෙතෙක් කල පංචස්කන්ධයෙන්ම මිදී නිදහස් වෙලා උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේ දස සංඥාම තියෙන්නේ අර සම්බූපදී පටිනිසග්ග කරන්න. සම්බූපදී පජහති කරන්න. අර මහතත්‍රාජපට්ඨාන සූත්‍රයේ කියවනේ අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදී. මේ ලෝකයේ තුල උපාදානය කරගෙන හිටෙන් අපේ කැමැත්ත අනුව අපිට අවශ්‍ය පරිදි නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයෝ සියලු දේ පංචස්කන්ධයම නිත්‍යසේ සුඛසේ අත්ථසේ දකිනවා මනිනවා තීරණය කරනවා. ඒ අනුව උපාදානය කරනවා. ඒ අනුව තමයි දුක්ඛිතෝ බාලෝ ඉලානෝ ආබාධිතෝ වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ දස සංඥාවම භාවිතයට ගන්න යම් දැනුමක් ධර්මඥානයක් තියෙන්න ඕන. මේක තේරුම් ගත්තේ නැත්නම් අර ආනපාන සති සමාධියෙහි පිහිටා ප්‍රායෝගිකව යුගනද්දව කටයුතු කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දස සංඥා හොඳට ඉගෙනගෙන භාවිතයට ගන්නවා කියන්නේ මොකද්ද කියන එකත් තේරුම් ගන්න ඕන. සංඥාවේ මේක බුද්ධ දේශනාවේ පැහැදිලිව කියලා තියෙනවා. අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහත්. අනත්තානුපස්සී විහෙරති අත් සංඥා පජහති. අසුභානුපස්සී විහෙරති සුභ සංඥා පජහති. සංඥාවේ ඒ වගේම විරාගානුපස්සී විහෙරති රාගං පජහති. නිරෝධානුපස්සී විහෙරති සම්මුදයං පජහති. මේ සියලු දේ බුද්ධ දේශනාවේ පැහැදිලිව දා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා භාවිතයට ගන්නා හැටි. ඒක ආනපාන සති සමාධිය වැඩින ක්‍රමය. එනිසා මේක කියව කියව ඉන්න නෙමෙයි තියෙන්නේ භාවිතයට ගන්න. ඒක තේරුම් ගත යුතුයි. ඊළඟට බුදුහාමුදුරුව මේ දස සංඥා විග්‍රහ කරලා එකින් එකම බොහොම කෙටියෙන් විග්‍රහ කරනවා ඥානන්ද බික්කු. හැබැයි මේ හැම තැනකම ගිරිමානන්ද සූත්‍රයේ හැම අර අනිත්‍ය අනත්ත අනුපස්සනා කරනකොට සියලු තැන්වල අර අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසිදති පල්ලංගම බුජිතා ඉතිපටි සංකච්චිකති තියෙනවා. එනිසා මේක අවශ්‍යයි. අර භාවිතයට ගන්න බෑ. අරඤ්ඤගතවා, රුක්කමූලගතවා, ශුඤ්ඤාගාරගතවා තේරුම් ගත්තේ නැත්නම් මේක තමන්ගේ හිතේ ඇති කරගත යුතු අදිෂ්ඨානයක්, පිරිසිදු බවක්. අරඤ්ඤගතවා, රුක්කමූලගතවා, ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංගායං පනිදාය පරිමුඛං සතියං උපට්ඨපෙත්වා පහම. ඒ අනුවයි සෝ සතුවස්ස සති, සෝ සතුව පස්ස සති කරන්න පුළුවන්. ඒ අනුවයි සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජාති. මේ අනිච්ච අනුපස්සනා කළ යුත්තේ රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥං අනිච්ච, සංඛාර අනිච්ච, විඥාන අනිච්ච, පංචස්කන්ධයමයි. නමුත් පෘථග්ජන පුද්ගලයෝ නිච්චසේ දකින්නෙම මේ රූප වේදනා සංඥා සංඛාර විඥානමයි. ඒකමයි උගුලට අහුවෙන්නේ, ඒකමයි උපාදානය කරගන්න, ඒකමයි දුක්ඛිත බාලගිලාන බවට, ආබාධිත බවට මුල් වෙන්නේ, හේතු වෙන්නේ, නිදාන වෙන්නේ, ප්‍රත් වෙන්නේ. ඒ නිසා දැන් මෙතන තියෙනවා මේ පංචස්කන්ධයත්, පංචස්කන්ධ උපාදානයත් දෙකක්, එකක් නෙමෙයි. පංචස්කන්ධය කිව්වේ කොටස් පහකින් යුතු මේ පැවැත්ම තුළ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරක රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ කොටස් තුනකුත්, සංඛාර විඥාන කියන පෙරදි ක්‍රියාකාරකම් දෙකකුත්. දැන් මේ පංචස්කන්ධය නැතුව, භාවිතයට ගන්නේ නැතුව, පරිහරණය නොකර ලෞතරා බුදු කෙනෙකුටවත් ජීවත් වෙන්න බෑ, අරහතුන් වහන්සේට බෑ. හැබැයි උපාදානය කර ගැනීම කරන්නේ නෑ. උපාදානය කර නොගෙන පංචස්කන්ධය පරිහරණ. දැන් බුදුහාමුදුරුවෝ දානි වැළඳුවොත්, වතුර බිව්වොත්, හුස්ම ගත්තොත් මේ ආපෝතේජෝ වායෝ පඨවි හතර තම රූප හැටියට උපාදානය කරගන්නේ. ඉතින් ඒක නිසා මේ උපාදානය නෙමේ පරිහරණයට ගන්න. නමුත් බුදුහාමුදුරුව ඒක සංකාර කරන්නේ නැහැ. ඒක සං කරන්නේ නැහැ. සංචේතනා පවත්වන්නේ නැහැ. සම්පස්ස වෙන්නේ නැහැ. ඒ වගේම සංඛාර නොකර ක්‍රියාසිට පවත්වන නිසා විඥානය උපදින්නේ නැහැ, ප්‍රඥාවෙන් කටයුතු කරන. ඒ නිසා අර මගඵලලාභී බුදුවරේ අරහතුන් වහන්සේ කෙනෙක්ගේ පංචස්කන්ධය රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා, පෘථග්ජන පුද්ගලයෙකුගේ උපාදානය කර ගැනීම නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ දෙකේ වෙනස සියලු දෙනා තේරුම් ගත යුතුය. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිච්ච බව, අනත්ත බව අනුපස්සනා කළොත් අර උපාදානයෙන් තොරව පරිහරණය කරන්න, භාවිතා කරන්න පුළුවන් පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ කොටස් පහ. ඒ කොටස් පහ පෘථග්ජන පුද්ගලයෙකුට සංඛාර හැටියට ක්‍රියාත්මක වෙනවා. ආර්යයන් වහන්සේ කෙනෙකුට විසං කරලා සමුදය නොඋපදවා ක්‍රියාසිට විතර පාට. ඒ අනුව අර විඥානය ඉවත් වෙනවා ප්‍රඥාව මතු වෙනවා. ඒකයි වෙනස. ඒ වගේම ඊළඟක සංඥාවේ අනත් බව. මේ අනත් බව දැන් මේ ආයතන හයට ඇතුළට යමක් ගන්නේ පංචස්කන්ධයේ මුණත් ගන්නේ ආයතන දුරවල් මුකවල් හය පරිමුඛං සතින් උපත් මෙත්ත. ඒ නිසා මේ චක්කු අට්ඨනේ අනත්තයි, රූප අට්ඨනේ අනත්තයි, ඒ වගේම සෝතං අනත්තා, ගා සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධං අනත්තා, දිවා අනත්තා, රස අනත්තා, කායං කාය අනත්තා, පොට්ටබ්බං අනත්තා, මන අනත්තා, ධම්මා අනත්තා. මේක අර අට්ඨසේ ගන්න බෑ. ඒතම් මම ඒසෝ හමස්මි, ඒසෝ මේ අට්ඨාති කියලා ගන්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා මේක ටිකක් ගැඹුරු තැනක්. මේක තමයි අර පිඳුරු මඬුවේදී පුක්කුසාති රජුරුවන්ට දේශනා කර වදාළ ච ධාතු විභංග සූත්‍රයේ හරය තමයි මේ අනත්තාටි. ඒ වගේම අර පස්වග මහණුන්ට අවසාන වශයෙන් අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරද්දී මේ ධර්මතාවය තමයි අනත්තාටි මෙනෙහි කළේ කියාදු. ඉතින් ඒක නිසා අපේ මේ ඇහැට පටිච්ච වෙන රූපය, කනට ශබ්ද පටිච්ච වෙන ශබ්ද රූපය ආදී කොට ඇත්තාදී මම කොට මගේ කොට එතන් මම සෝමස් මේ සෝමේ අත්තාටි කියලා මගේ වශගේ මගේ කැමැත්ත අනුව පවත්ව ගන්න නවත්ව ගන්න බෑ. එකයි අනත්තාට විපරිණාමයටපත් වෙනවා. දැන් අපි ඒ ප්‍රියමනාප රූපය ගන්නේ, උපාදානය කරගන්නේ ඒ ආකාරයට සේ අට්ඨසේ පවතිනවා නවත්ව ගන්න පුළුවන් කියන වැරදි තීරණයක් මත. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇහැට පටිච්ච වෙන රූපය, කනට පටිච්ච වෙන ශබ්ද රූපය ආදී කොට ඇත්තා වූ කිසිවක් මම කොට මගේ කොට ඒතම් මම ඒසෝමස්මි ඒසෝ මේ අත්තාටි කියන ආකාරයට පවත්වන්න නවත්වන්න බෑ. ඒවා විපරිණාමයට පත් වෙනවා. ඒවා ස්වභාවය ස්වરૂපයම විපරිණාම ධම්ම. ඊළඟට සංඥාවේ අසුභය. දැන් මේ සියලු කාරණා මීට පෙර සේවිතම්බා සේවිතම්බා රූපෙන් සූත්‍රයෙන් ඊයේ දේශනා කරපු සම්භාසෝ සංවර පරියාය සූත්‍රයෙන් මහා සතර අධිපට්ඨාන සූත්‍රයෙන් හැම තැනකදීම මේ කියන කරුණු වෙන වෙන විදිහට වෙන වෙන ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. මේක තියෙන්නේ ප්‍රායෝගිකව භාවිතයට ගන්න ආකාරය. දැන් අපි අර සංඥාවේ අසුභය අනුපස්සනා කරන්නේ අර සුභ සංඥාව, නිච්ච සංඥාව, ඝන සංඥාව දුරු කරන්න. උපාදානය කරගන්න කෙනෙක් මේක නිච්චසේ දකින්නවා අනිච්චසේ දකින්න බෑ. මේක සුභසේ දකින්නවා අසුභසේ දකින්න බෑ. මේක පටික්කුලක මානසිකාරයෙන් බෙදලා බලන්න බෑ. ඒ නිසා සංඥාවේ අසුභය අනුපස්සනා කරන්න නැවතත් අර පටික්කුලක මානසිකාර පබ්බේ වගේ මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඇති මේ ක්‍රියාකාරකම් කරන තච පරියන්තය කේසා ලෝමානකා දන්තා තචෝ හැටියට දෙතිස් කොටස් 32කට බෙදලා බැලුවාම මේකේ අර අසුචිනෝ පච්චවික සුචි නොවන බව සුබ නොවන බව කන සංඥාවක් නොවන බව නිච්චසේ පාටන්න නවත්තන්න බැරි බව පසක් කොට දකිනවා. යනු සංඥාවේ අසුභය අනුපස්සනා කරලා නිච්ච බව සුබ බව ඉතින් ඉවත් කරන පරිහාටි කරන. ඊළඟට කතමංච භික්කවේ ආදීනව සංඥා. ආදීනව කියන්නේ තමන්ට උරුම වන දේ. ඉදානන්ද භික්කු අරණ්‍යගත වූ රුක්ක මූල ගත වූ අසුරඥාගාර ගත වූ ත්‍රිපටි සංචෙකරි බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. කායෝ කිව්වේ මේ ශරීරය නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. කායෝ කිව්වේ අර ක්‍රියාකාරකම් 36. අර චක්කුකාය රූපකායට පටිච්ච වෙලා විඤ්ඤාණකාය ඊට පස්සේ සම්පස්සකාය වේදනාකාය තණ්හාකාය උපාදානකාය 6. මේ වගේ 36ක්. ඒ අනුව මේ යම් ආකාරයකට මේ ප්‍රියමනාප දෙයක් අපි ක්‍රියාකාරකමක් නිසා ඇහින්ද කළා උපාදානය කරගත්තත්, කනෙන් අහලා උපාදානය කරගත්තත්, නාසයෙන් දිවෙන් කයෙන් මෙතෙන්දි මේ බඹයක් මමන වූ ශරීර කූඩුව තුළ තියෙන අර රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් කටි තුනක් ඇතුළට ගන්නා නිසා එහෙම නැත්නම් ඒ තුන්දොස් කිපෙන නිසා වාපිච්චෙන් විසම වෙන නිසා සමතත්වයෙන් වෙනස් වෙන නිසා මේ සියලු දුක් කෙනෙකුට සියලු කායික මානසික රෝග ඇති වෙනවා. ඒ නිසා මේ සියලු කායික මානසික රෝගවලට හේතුව රාගයෙන් ප්‍රිය දේට ඇලීමත්, ද්වේෂයෙන් අප්‍රිය දේට ගැටීමත්, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මානයෙන් මැනීමත්. මේක රාගය නිසා සෙම්කෝප වෙනවා, ද්වේෂය නිසා පිත්කෝප වෙනවා, මෝහය නිසා වාතය කෝප වෙනවා. මේ අනුව තමයි මේ චක්කු රෝග, සෝත රෝග, ඒ වගේම පිට ආබාධ, සම්ම ආබාධ, වාත ආබාධ, කම්මජා ආබාධ සියලු රෝග 108ක් උරුම වෙන්නේ. ඒ අනුව යම් කිසි කෙනෙකුට මේ ප්‍රියදේට ඇලීම නවත්තලා පීත රාගී වෙන්න පුළුවන් නම්, අප්‍රියදේට ගැටීම නවත්තලා පීත දේශී වෙන්න පුළුවන් නම්, ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම නවත්තලා පීත මෝහී වෙන්න පුළුවන් නම්, ඒ පුද්ගලයාගේ අර තුන්දොස් සමනය වෙනවා. ඒ අනුව අර සංඥාවේ ආදීනව ප්‍රහාණය, ආදීනව අනුපස්සනා කරලා අර උපාදානය නැවැත්වීමෙන් සියලු රෝගවලින් කායික මානසික පස්සම්බයං කාය සංඛාරං පස්සම්බයං චිත්ත සංඛාරං තත්වයට පත් වෙනවා. ඒක ආදීනව සංඥා. ඊළඟට තියෙන්නේ මේ බාහිර දෙයක් නෙමේ. අනිකුත් සූත්‍රවල වගේම කතමාචානන්ද පහන සංඥා. භික්ඛු uppannam kama vitakkam nādivāsīyati pajahati vinodeti vyanti karoti anubhavam gameti. ඒ වගේම uppannam ව්‍යාපාද විතක්කං උචාරං උපන්නං විහිංසා විතක්ක විචාර. දැන් මේවා අර දීගම්වා. මේවා ඇතුළාන්තය තුළ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත, තැන්පත් කරගත්ත ගති නිසා අලුතෙන් වර්තමාන මොහොතේ උපදින දේවල්. එනිසා දැන් මේවා වර්තමාන මොහොතේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, පහට අරමුණු වන දේවල් වලට වඩා මීට පෙර දීර්ඝ සංසාරේ දීගම්වා, දීර්ඝ සංසාරේ ඒ ඇතුළාන්තයේ අධ්‍යාත්මය තුළ තැන්පත් කරගත්ත දේ නිසයි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර එන්නේ. මේවා හිතට එනකොටම අර කාම විතක්ක විචාර ඉවත් කළා. නාදි වාසීති පජහති පස්සති විනෝදේති ප්‍යන්ති කරෝති අනභාවංගමේ. අනභාවංගමේටි කියන්නේ අලුතෙන් නූපදින ආකාරයටම ඉවත් කරන්න. ඒ අනුව නික්කම්ම සවිතක්ක සවිචාර භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ දැන් කාම විතක්කයක් විචාරයක් ආව ගමන්ම නික්කම්ම සවිතක්ක සවිචාර ආනපාන සති සමාධිය හැටියට භාවනා කරන්න. ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආව ගමන්ම අර අව්‍යාපාද සවිතක්ක සවිචාර භාවිතා කරන්න. විහිංසා විතක්කයක් විචාරයක් ආව ගමන්ම අවිහිංසා සවිතක්ක සවිචාර භාවිතයට ගන්න ඕනේ. මේක තමයි පහන සංඥා. ඊළඟට විරාග සංඥා, නිරෝධ සංඥා දෙකම සමත විපස්සනා හැටියට රාගය විරාග කළ යුතුයි, රෝධ ගැහිම නිරෝධ කළ යුතුයි. එනිසා අර රාගය විරාග කරන්න මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි ගන්න පුළුවන්. නිරෝධ කරන්න අපිට මේ මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි ගන්න පුළුවන්. ඒ අනුව සමතය විග්‍රහ කරේ ඒතම් සම්තං ඒතම් පනීතං යදිදං සබ්බ සංඛාර සමතු. ඒ සමතේ, එතකොට සමතේ ඒ ඊට පස්සේ විපස්සනා තමයි සබ්බූපදී පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බාන, තන්නක්කයෝ නිරෝධෝ නිබ්බාන. මේක ක්‍රය කරන්න ඕන, කපා දාන්න. බැම්ම කපා දෙමින්ම රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපා දෙමීමට තමයි මේ සංඥා විරාගය අනුපස්සනා කළ රාගය ඉවත් කිරීමත්, සංඥාවේ රෝධ ගැහීම නවත්තලා නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැහීම නවත්වීම. ඊළඟට කතමාච භික්කවේ සබ්බ ලෝකේ අනබි රත සංඥා. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම දේ තමයි, බලවත්ම දේ තමයි, වැදගත්ම දේ තමයි අනබි රත සංඥා. එනිසා මේ අබි රත සංඥා, අබි සංඛාර කියලා කොටසක් තියෙනවා. දැන් මේ බුද්ධ දේශනාවේ සංඛාර තේරුම් ගත යුතුයි. වචී සංඛාර වචනයෙන් කරන දේ, කාය සංඛාර ක්‍රියාවෙන් කරන දේ, මනෝ සංඛාර හිතින් කරන දේ. එතකොට මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනම චක්කු මුල් කරගෙන, එහෙන් චක්කු සංඛාර, කනෙන් සෝත සංඛාර, නාසයෙන් ගහන ජීවා, නාසයෙන් දිවෙන් කාය මනෝ සංකාර හැටියටත් කරන්න පුළුවන්. ඒවා සංකාර. සංකාර සියලු දේ පැවැත්ම පවත්වගෙන යන්න රාගය ද්වේෂය මෝහය අලුතෙන් අනුසය හැටියට උපදින්නට උපකාර වෙන්නේ සංකාර. සංකාරවල තියෙනවා ඊට වඩා බලවත් අභි සංකාර තුනක්. සංකාරවලට වඩා බලවත් අභි සංකාර තුනක් බුද්ධ දේශනාවේ තියෙනවා. මේවා තමයි අභිරත සංකාර. ඒ අභිරත සංකාර තමයි පැවැත්මට බලවත්ම, මේ පැවැත්ම දිගින් දිගටම නිවන් මඟ වහන්නට බලවත්මසේ හේතු වෙන්නේ මේ අභි සංකාර තුන. මේක කියලා තියෙනවා ඉදානන්ද බික්කු, ඒ ලෝකේ උපාදානා චේතසෝ. මේ ලෝකය, ලෝක ගැන අඳුර, රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර තමා ලෝක. උපාදානා චේතසෝ, හිතින් උපාදානය කරගන්නේ අභි නිවේෂානුසය, අදිඨාන අභිනිවේෂ අනුසය. අනුසය නෙමේ උපදින්නේ අභිනිවේෂ අනුසය. ඒක නියත වශයෙන්ම නිවන වහන අදි අනුසය නෙමේ, අදි නිවේෂ අනුසය. ඒක ගැඹුරෙන්ම උපාදානය කරගන්නා අනුසය. ඒ අනුසය උපදින තුනක් තියෙනවා. තේ ඒ තුනම පජහන්තෝ, ඒ තුනම ප්‍රහාණය කරන්න ඕන. විහරති, වැරදි දේ වෙන් කර කර අත්හරින්න ඕන. අනුපාදියන්තෝ, නැවත හිතේ එවන් අභිසංකාරයක් නොඋපදින ආකාරයටම අනුපාදියන්තෝ. අයං උච්චතානන්ත සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ තේ පජාන්තෝ විහරති අනුපාදියන්තෝ, තේ කියන්නේ තුනක් තියෙනවා. මේ අභිසංකාර තුනක් බුද්ධ දේශනාවේ තියෙනවා. පළවෙනි එක පුඤ්ඤ අභිසංකාර, දෙවෙනි එක අපුඤ්ඤ අභිසංකාර, තුන්වෙනි එක අනින්ජ අභිසංකාර. මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනින්ජාභිසංකාර තමයි කෙනෙකුගේ නිවන නියත වශයෙන්ම ප්‍රමාද කරලා වහලා පැවැත්ම තුළ අතරමං කරන අභිනිවේශ අනුසය තුනක් උපදවන්නේ. දැන් අනුසයට වඩා බලවත් අභිනිවේශ අනුසය. එනිසා පුඤ්ඤාභිසංකාරයක්, අපුඤ්ඤාභිසංකාරයක් හෝ අනිඤ්ඤාභිසංකාරයක් බුද්ධ දේශනාවේ අභිරත සංකාර හැටියට පෙන්වා දුන්නා. ඒ තුනම ඉවත් කරන්න පුළුවන් සංඥාවේ අනභිරතය දැනගෙන අනුපස්සනා කරලා භාවිතයට ගැනීම. ඒක තමයි මේක අභිරත සංකාර තුන. මම ටිකක් ඉස්සරහට විග්‍රහ කරනවා, තව මේක වැදගත් නිසා. ඊළඟට කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මේ සබ්බ සංකාරේසු සියලු සංකාර, සබ්බේ සංකාරා අනිච්චාටි, සබ්බේ සංකාරා දුක්ඛාටි. මේ සබ්බේ සංකාරා දුක්ඛාටි වෙන්නේ අට්ඨියති හරායති දිගුච්ඡති නිසයි. එතකොට කිසිම සංකාරයක් අපේ කැමැත්ත අනුව ඒ ස්වභාවයෙන් ස්වරූපයෙන් පවතින, පවත්වන්න, නවත්වන්න බෑ. ඒක විපරිණාමයට පත්. ඒක වෙනස් වෙනවා. ඒ අනුව ඒක හිස් බවක් තියෙන්නේ. ඒ අනුව සබ්බේ සංඛාරා දුක්ඛාටි. ඒ දුකට හේතුව තමයි අට්ටියති හරායති දිගුච්චති. අට්ටියති කියන්නේ මේක ත්‍රිපිටකයේ තියෙන උදාහරණය තමයි, උපමාවක් දීලා තියෙනවා. අර බල්ලෙකුට මස් කටුවක් අහු වුණාම ඒ ඇටේ බල්ල බොහොම කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඇටේ හපනවා. හපලා හපලා හැබැයි බල්ලගේ බඩ පිරෙන්නේ නැහැ. නමුත් බල්ලගේම කට තුවාල වෙලා ලේ ගලනවා. ලේ රසට බල්ලා දැන් ලොබ වෙලා අර ඇටේ හපාගෙන. ඒ වගේ තමයි පෘථග්ජන පුද්ගලයොත් මේ සබ්බ සංඛාර මේ කැමැත්තෙන්මයි උපාදානය කරගන්නේ. නමුත් ඒකේ හරයක් නැහැ. නිස්සාරයි, අසාරයි. ඒක අර අට්ටියට ඇටයක්, ඇට ගොඩක්, ඇට කෑල්ලක් වගේ. මස් නැහැ, කන්න දෙයක් නැහැ, බඩ පිරෙන්නේ නැහැ. ඒ වගේම හරායත්, හැරයත් මේක අපි කැමතිසේ නිත්‍යසේ අපේ ඕනකම සම්පූර්ණ කරන්න අපේ කැමැත්තට අනුව පවතින ඒක විපරිණාමයට පත් වෙලා හරායත්. ඒ වගේම අවසාන වශයෙන් දිගුච්චති. දිගුච්චති කියන්නේ මේක අර ප්‍රියමනාප වෙන්නේ අප්‍රිය අමහිරි බවට පත් වෙනවා. මේක තමයි දුකට හේතුව. ඒක තමයි තේරුම් ගත යුත්තේ. මේ සම්බේ සංඛාරේසු අනික සංඥාන. ඊළඟට තියෙන්නේ ආනපාන සති සමාධි සූත්‍රය. ආනපාන සති හැටියට ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙන කරුණු හතරම කාය කායනුපස්සනා, වේදනාසු වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේසු ධම්මානුපස්සනාවම මේ ආකාරයටම විග්‍රහ කරලා, විස්තර කරලා, පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ හතරමයි දීලා පැහැදිලි කරලා තියෙන්නේ මේ ආනපාන සති සමාධිය හැටියට. අර මහා සතර ආධිපත්‍යන සූත්‍රෙත්, කායගත සති සූත්‍රෙත්, ආනපාන සති සූත්‍රෙත් තියෙන අර දීගං වාරසංවා අස්සපස්ස මේවාමයි තියෙන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒ වගේම කාය කායනුපස්සනාව, ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සනාව තියෙනවා. පීතිපස්සනං වේදී, සුඛපටිසං වේදී. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව තියෙනවා. අර පස්සම්බයං චිත්ත සංඛාරං, පස්සම්බයං චිත්ත සංඛාරං, චිත්තපටිසං වේදී, චිත්තපටිසං වේදී අස්සපස්ස. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාව තියෙනවා. අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානු පස්සේ හැටියට. ඒ නිසා මේ ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙන ටික, එහෙම නැත්නම් කායගත සති සූත්‍රයේ තියෙන සතර අනුස්සති අනුපස්සනා, මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ තියෙන හතර අනුපස්සනාමයි ආනපාන සති හැටියට මේ ගිරිමානන්ද සූත්‍රයේ දෙපැත්ත දෝතාවය විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව තේරුම් ගත යුතුයි මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා බුදුහාමුදුරුව ඉගැන්නුවේ භාවිතයට ගන්න. මේක ඊගාවට කියලා තියෙනවා පැහැදිලිවම. සචේකෝත්තං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා භාසෙහි ආසි. මේක භාසෙහි ආසි කිව්වේ භාවිතයට ගත යුතුයි. තානංකෝ පනේතං විජ්ජති ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා සුත්තාසෝ ආභාසෝ තානසෝ පසම්බි පටිපසම්බිය. ඉතින් ඒක නිසා මේක අපි දස සංඥා භාසීයාසි කියන භාවිතයට නොගෙන නිකං වචන පදවැල් හැටියට, යාතිකා ගීතිකා පිරිත් හැටියට සජ්ඥායනා කළාට මේ උපාදානය කර ගැනීමෙන් හෝ මේ දුක්ඛිත බාල ගිලානා බාධ භවෙන් හෝ මිදී නිදහස් වෙන්න බෑ. එනිසා මේක දැනගෙනම යථා භූත ඥාන දර්ශනයක් ඇතුවම මේක භාවිතයට ගන්න ඕන. එනිසා මේ බුද්ධ දේශනාවේ තියෙන සියලු ධර්මතාවයන් ග්‍රන්ථ ධූරය පුරන්න නෙමෙයි තියෙන්නේ, විපස්සනා ධූරය පුරන්න. නමුත් යම් කාලයකට පස්සේ ත්‍රිපිටකයේ තියෙන සියලු ධර්ම කාරණා ඉගෙන ගන්න, උගන්වන්න, ග්‍රන්ථ ධූරය පුරන්න, කටපාඩම් කරගන්න, ගායනා කරන්න, සජ්ජායනා කරන්න විතරක් උපකාර කරගන්න. ඒ අනුව විපස්සනා අනුපස්සනා ධූරය යටපත්ව ගියා, ග්‍රන්ථ ධූරය පිරීම ඉතුරු වුණා. නිවන් මඟ නැති වුණා, පැවැත්ම දිගටම පාටගෙන යන්න ඒක හේතු වුණා. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන මේ දස සංඥා නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතයට ගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට, ඕනම ගිරිමානන්ද කෙනෙකුට, යං ගිරිමානන්දස්ස බික්කුණු අර මේ ආබාධිත දුක්ඛිත බාල ගිලාන භවින් සදහටම මිදී නිදහස් වෙලා මගඵල සාක්ෂාත් කරගන්නම පූර්ණ වෙනවා. එනිසා මේක සංසාර රෝගයට බුදුහාමුදුරුව දුන්න බොහොම සත්‍ය අද්දුටු ප්‍රත්‍යක්ෂ බේටා මේ ගිරිමානන්ද සූත්‍රය. නමුත් අද ගිරිමානන්ද සූත්‍රය වචන පදවැල් ටිකක් හැටියට ගායනා කළාට, ගීතිකා ගෙව්වට, පිරිත් හැටියට කිව්වට ඒකේ නියම නිවැරදි ප්‍රතිඵලය ලබා ගන්න බෑ. තාවකාලික පැලැස්තර පිළියමක් තමයි ලැබෙන්නේ. මේක තේරුම් ගත යුතුයි. මේක තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන හරය, ධර්මතා හරය. මෙතෙන්දී මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම කොටස තමයි අර අභි සංකාර තුන ඉවත් කරන්න අනභි රත සංඥාව, අනුපස්සන සංඥාවේ අනභි රතය අනුපස්සනා කළ යුතුයි. ඒ නිසා කවුරුත් තේරුම් ගන්න ඕන ඒ අභි සංකාර නිසා තමයි අභිනිවේෂානුසය වෙන්නේ. අනුසය අභිනිවේෂ හැටියට ගැඹුරින්ම අනුසය උපදින්. මේ අභිසංකාර තුන බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනෙඤ්ඤාභි සංකාර හැටියට. දැන් කොහොමද අපි පින්කමක් කරලා මේක පුඤ්ඤ අභිසංකාරයක් හැටියට, එහෙම නැත්නම් අභිරත සංකාරයක් බවට පත් වෙන්නේ කොහොමද, පත් කරගන්නේ කොහොමද? මේක තමයි තේරුම් ගත යුතු ගැඹුරුම දේ. දැන් අද බුද්ධාගමේ මේක මේ මහායාන ආගමෙන් ආපු වැරදි පිළිවෙතක් නිසා පින්කමක් කරලා මොකෝ මහායාන බුද්ධාගමේ මේ අරහත් චතුසත්‍ය බුද්ධ වෙන්න බෑ. අරහතුන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. මහායාන බුද්ධාගමට අනුව තියෙන්නේ එකම යානයයි, ලෞතර බුදු වෙන එක විතරයි. එනිසා අර මහා සාංගික නිකායේ මධ්‍යකාලීනව අර නාගර්ජුන පාදයන් වහන්සේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලිව්වට පස්සේ ඊට පස්සේ හිටිය ඔය අශෝකෝස විශ්වමිත්‍ර වාසබන්දු මේ වගේ අය මඤ්ඤුශ්‍රී බෝසතාණන්ලා වගේ අය මේ එකම යානයයි තිබුණේ බුද්ධ යානය විතරයි. එනිසා මහායාන ධර්මයේ තිබුණේ බෝසත් පෙරුම්පුරන්න පමණයි. සියලු පින්කම් කළ යුත්තේ අර බෝසත් පෙරුම්පුරන්න උපකාර කරගන්නා ආකාරයට. ඒ නිසා මහායාන බුද්ධාගමේ අද මගඵල ලබන්න බෑ. අඩු වශයෙන් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් තත්ත්වයකට පත්වෙන්න මහායානාගමේ කිසිම හැකියාවක් පාරක් පිළිවෙතක් මාර්ගයක් කොතැනකවත් නැහැ. එකම යානයයි තියෙන්නේ මහායානය පමණයි. මහායානය කිව්වේ ලෞතුරා බුද්ධ යානය. පච්චේක බුද්ධ යානය හෝ අරහත් බුද්ධ යානයක් මහායාන ධර්මයේ නැහැ. නමුත් අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ යාන තුනක් තියෙනවා. ලෞතුරා බුද්ධ යානය, පච්චේක බුද්ධ යානය, ඒ වගේම චතුසත්‍ය බුද්ධ යානය. එහෙම නැත්නම් අරහත් බවට පත් වෙලා මඟපල ලැබලා අද උනත් නිවන් දකින්න පුළුවන්. අර මහායාන බුද්ධාගමේ ආභාසය අනුව පින්කමක් කරාම ඒ පින උපාදානය කරගන්නවා තමන්. පින්කමක් කරලා ඒ පින තමන්ගෙම මේ පින්කම කළ මොහොතට පසුව තමන්ගෙම අර ඉදිරිය අනාගතයේ දෙව් මිනිස් සැප රජ සැප ලබන්න එහෙම නැත්නම් බෝසත් පිරුම් පුරන්න මතු බුදු වෙන බුදුන් දකින්න අර පින උපාදානය කරගන්න. හැම අවස්ථාවකම මහායානාගමේ තිබුණේ පින්කම් කරලා ඒක පුඤ්ඤාභිසංකාරයක් බවට තමන්ම උපාදානය කරගන්නා ක්‍රමයක්. ඒක නිසා දැන් මේක අපේ බුද්ධාගමටත් ආපහු ආවා. පොළොන්නරු යුගයේ පස්සේ දඹදෙන යුගයේ මේ තියෙන සියලු පොත්පත් වලත් තියෙන්නේ පූජාවලිය තන්නිකරම අර බෝසත් පෙරුම් පුරන්න ලියපු පොතක්. ඉතින් ඒක නිසා මේ පින්කම් කරන්නේ අද බෞද්ධයෝ අද මගඵල ලබන්න නෙමෙයි. කුසලස්ස උපසම්පදා වෙන්න නෙමෙයි. පින කුසලයක් බවට පත් කරගන්න නෙමෙයි. එනිසා අද බුද්ධ ආගමේ පිනයි කුසලයයි එකයි කියලා. නමුත් පිනයි කුසලයයි අහසට පොළවමෙන් දෙපැත්ත. පිනකින් පින්කමකින් කිසි දවසක කිසි කෙනෙකුට කුසලයක් කර නොගත්තොත් නිවනක් නැහැ පැවැත්ම නිසා. එනිසා අපි පින්කමක් කළ යුත්තේ පින්වතුනි ඒක ඒ මොහොතෙම කුසලයක් බවට පරිවර්තනය කරගන්න. නමුත් ආගමේ බුද්ධ ආගමේ අර මහායාන ආභාසය නිසා පින පුඤ්ඤාභිසංකාරයක් කරගන්න. ඒ පුඤ්ඤාභිසංකාරයක් වෙන්නේ දැන් අපි හිඟන්නේකුට රුපියල් 10ක් පිනඳ දුන්නත් ඒක පින්කමක්. හැබැයි ඒ පින්කමෙන් ඒ හිඟන්නට රුපියල් 10 පිනඳ දුන්න පිනෙන් අපි ස්වීප් එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් යාඥාවක් කළොත් අර පුඤ්ඤාභිසංකාරයක් බවට පත් වෙනවා. මොකද අපිටම ප්‍රතිලාභයක් උපාදානය කරගන්න අපි අභිසංකාරයක් කළා. ඒ වගේමයි දැන් අපි දානයක් දීලා මේ දානෙ ගෙවල් වල දානයක් දීලා මේ දානයේ පින්කම නිසා මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා. අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් රකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා හැල්ලක් කිය. මොකද වෙන්නේ? පින පුඤ්ඤාභි සංකාරයක් වෙනවා. මේ පින කුසලයක් කරගන්න තිබුණු අවස්ථාව මගහැරිලා අර අභිසංකාරයක් වෙලා අර දෙව් මිනිස් අප ප්‍රාර්ථනා කරලා ඉල්ලල යාඥා කරලා රාගයෙන් මෝහයෙන් කටයුතු කරලා පුඤ්ඤාභි සංකාරයක් බවට පත් වෙනවා. හැබැයි බුදුහාමුදුරුව කොතනකවත් කාටවත් කියලා නැහැ පින්කමක් කරන්න එපා කියලා. බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා සුමනා සූත්‍රයේ නන්දා සූත්‍රයේ, සුමනාවනි පින්කම් කළ යුතුමය. හැබැයි පින්කමක් කරපු හැම අවස්ථාවකම චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධ, ඒක කුසලයක් බවට පත් කරගන්න කටයුතු කළ යුතුයි. ඉතින් ඒක නිසා පින කුසලයක් බවට පත් කරගත්තොත් කුසලස්ස උපසම්පදා වෙනවා. මේ වර්තමාන මොහොතේම තමන්ගේ හිතේ තියෙන රාග දේශ මොහ කියන කුණු කෙලස් කිරුටු ගති අස් වෙනවා චාගෝපටි නිසග්ගෝ මුත්‍ය අනාලියෝ නිසා. එක පැත්තකින් දෙවැනි පැත්තෙන් ඒ තමන්ගේ ඥාති ධර්මය ඉටු කිරීම නිසා, පින් දීම පින් පැවරීම පින් අනුමෝදන් කිරීම නිසා සංසාර ණය ගණදෙනුවෙන් අර තියෙන බැඳීම් වලින් සම්බන්ධතා වලින් සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා බෞද්ධ හැටියට අපි පින්කම් කළ යුතුයි, සියලු පින්කම් කරන්න ඕන. හැබැයි පින්කමක් කරගත්ත හැම මොහොතකම ඒ මොහොතෙම ඒ වෙලාවෙම ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අද ක්‍රමයානුව බුද්ධ ආගමේ තියෙන වැරදි දේ, මහායාන ආගමෙන් ආව වැරදි දේ නිසා පින උපාදානය කරලා තමන්ග අර මතු දෙව් මිනිස් අප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට තමා, නැතුව නිවන් දකින්නට නෙමෙයි. අද නිවන් දකින්නට තියෙන නිවන වහලා තමාර රාගයේ මෝහයයි නිසා තව සැප විඳීම දෙව් සැප රජ සැප දෙව් සැප රජ සැප නොඉන්ද කෙනෙක් මෙතන එක්කෙනෙක්වත් නෑ. එක වරක් නෙමේ ලක්ෂ වාරය. ඒ නිසා තව කොච්චර ඉපදුනත් ඔය ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම වලින් මිදී නිදහස් වෙන්න බෑ. ඒ නිසා පින්වතුනි අපි අර පින්කමක් කරගත යුත්තේ ඒක ඒ මොහොතෙම ඒ වෙලාවෙම කුසලයක් බවට පත් කරගන්න එකට දැනුමක් තියෙන්න ඕන. ඒකට ක්‍රමයක් තියෙනවා. ක්‍රමය පැහැදිලිව කිව්වා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා දෙන් දෙන්න තමයි පින කුසලයක් බවට පත්කෙන්නේ, හිත පිරිසිදු වෙන්නේ. පින උපාදානය කරගන්න කරගන්න හිත රාගයෙන් මෝහයෙන් කිලුටු වෙනවා. ඒකත් තේරුම්. ඒ නිසා පුඤ්ඤාභි සංකාර අර අභිරත සංකාරයක් හැටියට නිවන බලවත්සේ වහන දෙයක්. හැබැයි පින්කම් කළ යුතුයි ඒ මොහොතෙම ඒක කුසලයක් බවට පත් කරගත යුතුයි. අපි හිතමුකෝ අපි දානයක් දුන්නා කියලා, සාංගික දානයක් හරි කවුරු හරි මැරිලා දවස් හතෙන් මාස තුනෙන් දානයක් දුන්නා. මේ දානේ දෙන වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා වැඩම කළා ඔය පින් වාක්‍ය කියන්න පුළුවන්. නමුත් ඔබ සැම ඒක ඒ මොහොතෙත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම ඔය දානේ ඊට පහුවදා ඊට දවසක් දෙකක් සුමානයක් මාසයක් පස්සේ ඔය දානේ ඔය පින්කම සිහිපත් වෙන්න පුළුවන්. මේ සිහිපත් වුණු හැම මොහොතකම ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ පින් බලාපොරොත්තු වෙන පරදත්ත උපජීවීන්ට ඥාතීන්ට තමන්ගේ හිතේ අර කිලුට බව අත් කරගෙන උපාදානය අත්හැරලා ඒ අයටත් යහපතක් කරන්න ඒ මොහොතෙත් පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඕන ඒක උපාදානය කරගන්න කටයුතු කරන්න එපා ඒ අනුව අර අනබිරත සංකාරය අබිරත සංකාරය ඉවත් වෙලා අනබිරත බවට පත් වෙනවා දෙවෙනි එක ඊට වඩා ටිකක් බලවත් අපුඤ්ඤ අභි සංකාරය මේක තමයි බෞද්ධයෝ නොදන්නම දේ කොහොමද මේ මොකද්ද මේ අපුඤ්ඤ අභි සංකාරය කියන්නේ අපි හිතමු අපිට යම් වේදනාවක් දුකක් අපහසුවක් පාඩුවක් අලාභයක් ඕන දෙයක් සිද්ධ වුණා අපි හිතමුකෝ අපේ වත්තේ මේ ගෙදර තමන් කෙහෙල් ගහක් හැදුවා මේ කෙහෙල් ගහ හොඳට කෙහෙල් කැනක් හැදුණා මේ කෙහෙල් කැන හොඳට පැහැෙනකන් ඉඳලා ඒක ආරක්ෂා කරගෙන කපාගෙන ගෙට ගන්න එක තමන්ගේ වගකීමක් යුතුකමක් තමන් මේ කෙහෙල් කැන පැවුනාම කපන්නේ නැතුව තිබුණාම අර වටේ ගිය මිනිහෙක් දැකලා මේ කෙහෙල් කැන කපාගෙන ගියා දැන් මේ කෙහෙල් කැන දැන් කපාගෙන ගිහිල්ලා ඉවරයි දැන් කරන්නේ මේ කෙහෙල් කැන කැපුව මිනිහට අර එක්ක වස් කවි කියනවා එක්ක ශාප කරනවා මැරෙන්න ඕන පාචනය හැදෙන්න ඕන හෙන ගහන්න ඕන මේ වගේ ඕමයි කියන්නේ ඈ අපි මෙච්චර මහන්සි වෙලා හැදුව කෙහෙල් කැන කපාගෙන ගියා හිතින් වචනයෙන් කය දෙකෙන්ම ශාප කරනවා වෛර කරනවා එක්ක දේවාලයකට යනවා දේවාලෙට ගිහිල්ලා වස් කවි කියනවා එක්ක කාලි කෝවිලට ගිහිල්ලා පලි ගහනවා එක්ක පොල් ගහනවා මේක මේ කෙහෙල් කැන කැපුවට විතරක් නෙමේ තමන්ට සිද්ධ වෙච්ච සිද්ධ වෙන සියලු පාඩුවලට අපහසුතාවලට අමාරුවලට මිනිස්සු පොල් ගහනවා බලි ගහනවා වස් කවි කියනවා මරලා තෝණි දෙනවා දෙස් දෙවල් තියනවා කාලි කෝවිලට යනවා මේ සියලු දේ කරන්නේ තමන්ට පාඩුවක් දුකක් දෙවෙනි වේශයක් ඇති වුණා හැබැයි ඒ කරන පුද්ගලයා අට අර කෙහෙල් කැන නැතිවීම ඒ කෙහෙල් කැන ඉදුණට පස්සේ කාලා හෙට උදේ වැසිකිළියට ගිහිල්ලා ඉවර වෙයි. හැබැයි අර කරපු වස්කවිය අර මැරෙන්න ඕන හෙන ගහන්න ඕන පාචනය හැදින්න ඕන මේ වස්කවි මේ කීම මේ කෙහෙල් කැන නැති වූ පාඩුව වගේ කෝටියක් වාරයක් තමන්ට තමන්ගේ හිත කිලුට වෙලා ඒ ශාපය වෛරය නිසා ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කිලුට වෙලා අර විස කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙලා තමන්ට ඒක ශක්තිය ඒ තමන් කරපු ශාපේ වෛරයේ ක්‍රෝධයේ අර වස්කවියේ ශක්තිය තියෙන තාක්කල් තමන්ට ආපහු අපල හැටියට ආපහු පටිසන්දෙනවා මේක බෞද්ධයෝ තේරුම් ගත යුතුයි ඒ නිසා අර කෙහෙල් කැන ආරක්ෂා කර ගැනීම පැහිලනම් බලලා ගෙට ගන්න එක තමන්ගේ යුතුකමක් වගකීමක් කෙහෙල් කැන නැති වුණාට පස්සේ කැපුවට පස්සේ දෙස් දෙවල් තිබීම නෙමෙයි කරන්න ඕන මම කවද හරි කාගේ හරි අනුන්ගේ කෙහෙල් කැනක් මේ සංසාරේ දෙයක් ගන්නැති ඒක නිසා මන් දැන් අද මේ නයි මිදි නිදහස් වුණා මේක සිදුවීමත් හොඳක් උනේ ඒ නිසා සියල්ල සිදුවෙන්නේ හොඳටයි කියලා යහපත්සේ කෙනෙකුට හිතන්න පුළුවන් නම් හැබැයි මාන්‍ය තියෙනවා නම් හිතන්න අමාරුයි ඒ නයි මිදි නිදහස් වෙනවා අර වස්කවි දෙස් දෙවල් කියන්න යන්නේ නැහැ හිතින් වචනයෙන් කයෙන්වත් එවන් දෙයකට තමන්ට අපහසුවක් අලාභයක් පාඩුවක් අමාරුවක් දුකක් ඇති වුණ වෙලාවට අපි කිසිසේත්ම මේ විශ්වය කිලුටු කරන විදිහට ආපෝ තේජෝ ආයෝ පඨවි මහාභූත කිලුඩු වෙන හැටියට විශ්වයට විසකිරණ ශක්තියක් නිකුත් කළොත් ඒක අපුඤ්ඤ අභිසංකාරය. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක දේවාගම් සංකල්පයක්. ඔය දේවාල තියෙන්නේ පූජාවට්ටදී ඔයගේ ඔය වස් කවි සෙත් කවි ඔයගේ පොල් ගහන්න පලි ගහන්න ඔයගේ දේවල්. ඔය සියල්ලෙන් සිදුවෙන්නේ මේ අපුඤ්ඤ අභි සංකාරයක්. ඒ කියන්නේ තමන්ගේ හිත පුදුමාකාර විදිහට කිලුටු වෙනවා. මේ පිරිසිදු වෙන්න පිරිසිදු කරගන්න ඕන සිත ඔය වාපිච්චම් තුනම මුළු ශරීර කූඩුවේම කිලුටු බවක් ඇති වෙනවා. ඒක තමයි අපාය යන්න හේතු වෙන්නේ. දුක්පඤ්ඤස්ස වෙන්නේ. ඒකයි අපුඤ්ඤ අභි සංකාරය. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පැවැත්ම තුළ තියෙන ඔය පංචස්කන්ධය මයි ඔකෙහෙල් ගැන කිව්වෙත් එහෙම නැත්නම් යමක් නැති වුණොත් අලාභයක්. ඒ සියලු දේ ඔය පංචස්කන්ධයටයි අයිති. ඔවා කිසිසේත් සදාකාලික නැහැ, නිත්‍ය නැහැ. ඔවා අපිට අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ, නවත්වන්න බෑ. මේක තේරුම් ගත්තට පස්සේ අර මේක නයම් මිදී නිදහස් වීමක් හැටියට හිතලා මේ වගේ දෙයක් නැති වුණේ. හැබැයි අර මානය තියෙනවා නම් මේක කරන්න. මේක මානය තමයි මේකට බලවත්සේ හේතු වෙන්නේ. අර වස් කවි කියලා එකට එක කරලා රිදවලා කොනෙත්ලා පලි ගහලා ශාප කරලා කරන්න. නමුත් ඒ පලි ගැහුවාම පොල් ගැහුවාම වස් කවි කිව්වාම මේ සතර මහා භූත තමයි අනිවාර්යෙන් නියත වශයෙන් විස කිරණ ශක්තියක් නිසා කිලුටු වෙන්නේ. ඒ කිලුටු වීම තමයි අපිට මේ අයහපත් කාලගුණ විපර්යාස හැටියට ඔය මහා වැසි සැඩ සුළං සුනාමි නායයන් සියල්ලට හේතුව ඒ ආපෝ තේජෝ වායෝ පඨවි. මිනිසුන් විසින් මේ වගේ අපුඤ්ඤාභි සංකාර වලින් කිලුටු කිරීම. ඒවා ප්‍රතිඵල එන්නේ ඒ ඒ අයටමයි එක වරක් නෙමේ සිය වරක් එන්න පුළුවන්. ඒකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒ වගේ හැම තැනකදීම අපි එවන් අපුඤ්ඤාභි සංකාර කිරීමෙන් වැළකුණොත් අර අභිරත සංකාරයෙන් වැළකිලා අනභිරත සංකාර කරනවා. අර අභි නිවේසානුසය උපද්වා ගන්න නිවන වහගන්නේ නැහැ. තුන්වෙනි එක තමයි අනිංජ අභිසංකාර. අර මුල්ම දවසේ කිව්ව අක්කන සූත්‍රයේ පැහැදිලි කළා අර අනාර්ය අරූපී ඥාන වඩලා යම් කිසි කෙනෙක් අර නේව සංඥා නා සංඥා ආකාසඤ්ඤාඤ්ඤා ආකිඤ්ඤාණඤ්ඤා විඤ්ඤාණඤ්ඤා වගේ දීර්ඝායුෂ දේවනිකායවලට ගියොත් ඒ පුද්ගලයාට බුද්ධ කල්ප 7ක් තුල මේ manussත් ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ ලබා ගන්නට සියලු තිබුණු සියලු අවස්ථා තිබුණු ඒ මගඵල ඒ නිබ්බාන සුවය ප්‍රමාද වෙනවා බුද්ධ කල්ප 8ක් යනක. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මේ අනිංජ අභිසංකාර එහෙම නැත්නම් අනාර්ය අරූපී ධ්‍යාන ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. මිනිසුන්ට වඩන්නේ ඉපැයි කිව්වා අරිහත් සූත්‍රයේ, ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ පැහැදිලිව කිව්වා මගේ කිසිම ශ්‍රාවකයෙකුට මම මේ අරූපී අනාර්ය ධ්‍යාන වැඩිමිට උපදෙස් දෙන්නේ නැහැ. ඒවා නිග්‍රහයට පරිභවයට ලක් කරනවා. ඒවා අර අභිරත සංකාරයක් නිසා කෙනෙකුට මේ manussත් පටිලාභය ලබාගත්තේ බොහොම අමාරුවෙන්. මේ manussත් පටිලාභය ලබාගත්තේ අවස්ථාවේ මේ ධර්මය තියෙන අවස්ථාවේ ලබාගත යුතු ලබාගත හැකිලේ බෙංක විනාශ කරලා අර අනාර්ය රූපී ධ්‍යාන වඩලා අර බ්‍රහ්ම දැලට බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු දැලට අහු වෙලා නිවන තමන්ගේම නිවන බුද්ධ කල්ප 7කට ප්‍රමාද කර ගන්නවා කියලා. හැබැයි ඒ බුද්ධ කල්ප 7ේ අවසානයේ අර අනාර්ය රූපී ධ්‍යානලාභිය නැවත ඇවිල්ලා හතර අපායට යන්නත් පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නත් පුළුවන් යම් කර්ම ශක්තියක් තියෙනවා නම් හතර අපාය යන්නත් පුළුවන්. බුදුහාමුදුරුව අර කිකිලියෙක් දැකලා ඊරියෙක් දැකලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා මේ ඊරි සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ බුද්ධ කල්ප 7කට පෙර මෙහෙම අනාර්ය ධ්‍යාන ලැබලා මෙහෙම බ්‍රහ්මත්වයට පත් වෙලා දැන් අද ඇහිලා ඉපදිලා තියෙන්නේ හතර අපායක. ඉතින් ඒක නිසා මේ අනාර්ය රූපී ඥාන ලැබීමත් අපුඤ්ඤාභි සංකාර කිරීමත් ඒ වගේම පුඤ්ඤාභි සංකාර කරලා පින උපාදානය කරගෙන සසර දික් කර ගැනීමත් කාම ලෝකවල සුගති ලෝකවල මේ නිවන වහන අභිරත සංකාර තුන ඒ තුනෙන්ම මිදී නිදහස් වේ යුතු බව තමයි බුදුහාමුදුරුව පැහැදිලිව මේ සූත්‍රයේ දේශනා කළේ. නමුත් ඔය තුනම ආද බුද්ධාගමේ ඒ ආකාරයටම දිනනවා. බුද්ධාගමේ මහායාන සංකල්පන අනුව ආද දානයක් දුන්නත් අර දෙව් මිනිස් අප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතුය. ඒ වගේම පන්සලේ තියෙන කෝවිලට ගිහිල්ලා තමයි වස් කවි කියන්නේ මරලා තෝනේ දෙස් දෙවල් පොල් ගහන්නේ. පන්සලේම දේවාල කෝවිල් තියෙනවා නම් ඒ වගේම අර අපේ ලංකාවේ තියෙන ඔය අනාර්ය රූපී සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානවල ඔය භාවනා කරන්නේ අර අනාර්ය ඥාන ඔය කසින පිරියම් කරන්නේ ඔය වායෝ කසින උලන් අදින්න පිට කරන්නේ බඩ පුම්බන්නේ හකුලන්නේ අර අනාර්ය රූපී ඥාන ලබන්න. ඒ නිසා බුද්ධාගමේ ඔය තුනම තියෙනවාද? ඔය තුනම බුද්ධ ධර්මයට විරුද්ධයි.
අවසරයි මහරහතුන් වහන්සේ. මේ ගිරිමානන්ද සූත්‍රයේ ද්වේෂය පිළිබඳව සම්බන්ධ වෙලා නැති අනිත්තර අනිත් කියන දස සංඥා අතර ඒක තියෙන නිසාද නැත්නම් වෙනම? ගිරිමානන්ද සූත්‍රයේ ද්වේෂය සම්බන්ධව කියලා නැත්තේ ඒ කියන්නේ අර අනිත් දස සංඥා අතර ඒක තියෙන නිසාද වෙනම සංඥාවක් හිටියද දක්වන්න?
මේකේ අර අනිත් සංඥාවේ අනිත්‍ය අනත් අනුපස්සනා කරපුත් දේශය නිච්ච වෙලා නම් දේශය අත්ත වෙලා
නෑ. ඒක
ඒ තුනටම අදාළයි. රාග දේශ මොහ තුනම නිච්ච වෙනවා. රාග දේශ මොහ තුනම අත්ත වෙනවා. ඒ දෙකම කියලා කියනවා අර අනිච්ච සංඥා අනත් සංඥා. ඒ නිසා දැන් මේ බොහෝ මිනිසුන්ට රාගයක් ඇති වුණොත් ඒක අවසන් වෙන්නේ ද්වේෂයෙන්. රාගයක් ඇති වුණොත් ප්‍රියමනාප දෙයකට බැඳුනොත් ඒක අවසන් වෙන්නේ ද්වේෂයෙන්. දැන් ඔය සින්දුවකුත් තියෙනවනේ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවන්නේ. වියව තමයි ද්වේෂය. අර බැඳීම තමයි රාගය. ඉතින් ඒක නිසා මේ දෙකම නිච්ච වෙනවා. දැන් අපි කාව හරි දැන් මොකක් හරි යාළුවෙක් වුණොත්නේ යාළුවට කැමති නැන්නන්නේ තරහ වෙන්නේ. යාළු නෝනන යාළු නෝනන තරහ වෙන්න දෙයක් නෑ. ඒකයි වැඩි.
සෝපත්
ස්වාමීන් වහන්සේ වහන්සේට තවත් නිදහස් ශක්ති දෛත්‍ය ලැබෙන්න ඕන අපිට මේ වගේ දේශනා පැවැත්වීමට. මට ඊයේ තිබුණ ලොකු ප්‍රශ්නයක් මේ මම මගේ තාත්තයාම එකපාර නැති වෙලා මම දානයක් දුන්නා. තරහින් තමයි දානි දුන්නේ. සහෝදරය උදව් කරපු නැති
නිසා තරහින් දානි දුන්නේ
නෑ නෑ. ඔව් මම ඇත්තටම ඒක පොඩ්ඩක් තරහින් තමයි ගෙට බඩු ගෙන ආවෙත් මොකද අනිත් අය උදව් නොකරපු නිසා. ඒක තමයි මම යහන් නිසා විනාසෙ.
තරහෙන් දාන දුන්නේ
නෑ නෑ සවිනාස එකක් ඒගොල්ලන්ට වැරල කිල්ල මන් උමනා කරන බරටි ඔක්කොම ගෙනාවා
දානයක් දෙනකොට තුන් සිට පහ දාගෙන දානේ දෙන්න ඕන රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතකි
ඔව් සවිනාස දැන් තමයි ඒක දන්නේ මම
දැන් දන්නවා එදා දන්නේ
එදා දන්නේ නෑ ඇත්තටම මට ඊයෙත් ඔය ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා මං අර නංගි කෙනෙකුටත් කිව්වා නංගි මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා මේක මං විශ්ඳගන්නේ කොහමද දැන් මගේ මන් දැන් අර රාග ද්වේෂ මොහ කින්ක මන් තීරුම් අරගෙන තියෙනවා මට දැන් අපේ තාත්තලා අම්මලා වෙනින් දුන්න පින්කමේ පින් ඒගොල්ලන්ට ලැබෙයිද කියලා අහුවම ඒ නංගිත් මන් නිකන් එයත් එක්ක කතා කරා එයා කව ස්වාමීන් වහන්සේගේ මේක අහලා දැනගන්න කියලා මට ඒක ස්වාමීන් වහන්සේ මට ඒකටත් හොඳ පිළිතුරක් ලැබුණා ස්වාමීන් වහන්සේගෙන්
එදා කොහොමත් ඒ දාණය දෙනකොට ඔයාට අනික් අය උදව් නොකළා කියලා තරහක් ආවත් ඔයාගේ හිතේ තරහ ආවේ තරහක් තියෙන වෙලාවට පින්කමක් කුසලයක් කරගන්න බෑ කීයටවත් පින්කමක් කර හඩයන් පුණාති පුඤ්ඤං වෙන්නේ නැහැ හඩේ පිරිසිදු බව ප්‍රසාදයක් නැත්නම් එතන පින්කමක් නැහැ දැන් කරන්න ඕන එදා ඒ තමන්ගේ දෙමව්පියන් මැරුණ වෙලාවේ පින්කමක් කළා නමුත් එතෙන්දී ද්වේෂයක් තරහක් බයිරයක් ඇති වුණා යම් හේතුවක් නිසා දැන් කරන්න ඕන ඒකට කමා කරගෙන වහාම අද මෛත්‍රී සිතක් ඇති කරගෙන කමා කරගෙන අද මේ යම් ආකාරයක පිරිසිදු සිතක් ඇති කරගෙන පින්කමක් කරලා මේකට මේ අපි සල්ලි වියදම් නොකලත් කමක් නැහැ පුළුවන් නම් දානයක් දුන්නත් කමක් නැහැ තුන් සිට පහ දාගෙන අද පින් දුන්නත් පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් එයාට පින් ලැබේ ඒකෙන්ද පින් දෙන්න එන්නේ ඔක ඔප් කළා කියන
පටික්කුල මනසකාරය කියන අපිට කියන්නේ පොඩ්ඩක් පැහැදිලි
පටික්කුලක මේ කුලක කියන්නේ කොටස් එකතු කරගෙන හදාගත්ත දෙයක් කුලකය කියන්නේ කොටස් දැන් ඔය වීජ ගණිත රේක ගණිත අංග ගණිත ඉගෙන ගන්නත් ඉගෙන ගත්ත අය දන්නවා කුලක කියන්නේ කොටස් එකතු කරලා හදාගත්ත දෙයක් පටික්කුලක කියන්නේ ඒ එකතු කරගත්ත කොටස් වලට අපි ඝන සත්වයේ ඝන සංඥාවක්සේ ද්‍රව්‍යක්සේ නිච්චසේ බැඳිනවා ඒකේ විරුද්ධ වචනේ අපටික්කුලක අපටික්කුලක නම් ඒක බැඳිනවා පටික්කුලක නම් ඒ බැම්මිච්ච බැඳිච්ච බැම්මෙන් බැම්ම ලෙහෙලා ඝන සංඥාව දුව සංඥාව හිතෙන් අස් කරලා නිත්‍ය සුඛාත් ඉතින් අත් කරලා ඒක ඇත්ත ඇටි හැටියට තේරුම් ගන්නට උපකාර වන අනුස්සති භාවනාව තමයි පටික්කුලක භාවනාව. ඒකත් අනුස්සති අනුපස්සනාව. ඒ වගේම ධාතු මනසිකාර පබ්බයත් නම් ජීවිතික මනසිකාර පබ්බයත් පටික්කුලක මනසිකාර පබ්බයත් තුනම අර මේ සත්ව පුද්ගල ඝන සංඥාවෙන් සහ නිත්‍ය සුඛ අත්ථ වර්ණ සංඥාවෙන් කෙනෙකුට මිදි නිදහස් වෙලා ඇත්ත ඇති හැටියට මේ සත්වයේ නිස්සත්ව නිජීව තේරුම් ගන්න පුළුවන් තත්වයට පත් වෙනවා. ඒක පටික්කුලක මානසිකාර පබ්බේ. දැන් අපි රත්තරම් බඩුවක් තියනවා කියමුකෝ. මේ රත්තරම් බඩුව පුද්ගලයේ දකින්නේ වටිනා ද්‍රව්‍යයක් වස්තුවක් මේ රත්තරම් බඩුව තියන්නේ ආපෝ තේජෝ වායෝ පට මනසිකාර පබ්බය අර ධාතු මනසිකාර පබ්බය තේරුම් ගත්තට පස්සේ මේක තියන්නේ ආපෝ තේජෝ වායෝ පට වි වර්ණ ගන්ධ රස ඕජා අපි මේ ආපෝ තේජෝ වායෝ පට වි මේ ගල් කෑල්ල කට්ටියන නමුත් මේකේ හිඟකමක් නිසා අඩුකමක් නිසා මිනිසු විසින් මේකට වටිනාකමක් ආරෝපණය කරලා දීලා තියෙනවා. එකයි කරලා තියෙන්නේ. නමුත් ඕක මැරෙනකොට ගෙනියනවාද? ගෙනියන්න පුළුවන්ද? පුළුවන් නම් කමන්නේ.
තුන්වංශ අවසරයි. මට මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනකොට මට ප්‍රශ්නයක් නෙවෙයි මට පැහැදිලි කිරීමක් කරගන්නයි යෝනේ. මට අනුකම්පාවෙන් ඒක පැහැදිලි කර දෙනසේකවා. මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනාවේදී මට දැනෙච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ
මේ දස සංඥා අපි මුළු බුද්ධ දේශනාවම ගැබ්බෙලා තියෙන්නේ ප්‍රිය අප්‍රිය මැනීම තුල.
ආ මෙහෙමයි දෙපැත්තක් තියෙනවා. ප්‍රිය අප්‍රිය තමයි පෘථග්ජන පුද්ගලයෙකුගේ. ඒ පෘථග්ජන පුද්ගලයෙකුගේ. නමුත් ආර්ය ශ්‍රාවකයෙකුගේ ප්‍රිය අප්‍රිය නෙමේ කරණීය අකරණීය. ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා සුව අසුව දෙපැත්ත දෝතාවය. දැන් පෘථග්ජන පුද්ගලයෙකුගේ මුළු ලෝකයම ප්‍රිය අප්‍රිය අඩුකම සුඛ තුනේ තුල පිහිටා තියෙන. ආර්ය ශ්‍රාවකයෙකුගේ අර අස්ස පස්ස උපේක්ඛා තුන තියෙන.
මට දැනෙන දෙයක් තමයි මේ මම එක සාධකයක් ගත්තා මේ උපාදානය කරගන්නවනේ අපි සියලු දේවල්ම මෙපමණකල්. ඉතින් ඒ උපාදානෙන් මිදෙන්න මම ඒ ගත්ත සාධකේ තමයි මගේ ස්වාමියා. එයාගේ මේ අවසාන ජීවිතේ මරණයට පත් වුණාට පසුව ඒ මරණයට වෙන දේ මම මගේ හිතින් මම දැක්කා.
ඒක තමයි නවජීවතික පබ්බේ. මේ අනුපස්සනා කිරීම.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ මරණයටපත් වෙලා පොළවට පස් වෙනවා දැකලත් මම හිතුවා මේ මට උපාදානය කරගන්න දෙයක් නැහැ. මේක මේ
ඔව් ඒක දැන් Tamanටත් ආරෝපණය කරගන්න ඕන Tamanටත් වෙන්නේ ওই දීමයි.
පස් එකයි මමයි පුද්ගලයයි කියන්නේ දෙකම එකක් බවට මට
තේරෙනවා. දැන් මේක සියලු පුද්ගලයන්ටත් වෙන ධර්මතාවයක්. මේක මේ තමන්ගේ ස්වාමියාට විතරක් නෙමේ සියලු ලෝක සත්වයන්ට ඉපදුනොත් මේ தত্ত্বය අනිවාර්යෙන් උරුමයි. එහෙමනම් අපි මැරෙන්න ඉස්සෙල්ලා මේ මැරෙන්නට තියෙන හේතු හොයලා නොමැරෙන தত্ত্বයටපත් වෙන්න අසංගත தত্ত্বයටපත් වෙන්න කටයුතු කරන්න ඕනේ. ඒකට හේතුව තමයි උපාදානය. උපාදානය කරගත්තොත් මායයට ණය දෙන්න වෙනවා. උපාදානයේ සබ්බූපදී පටිනිසග්ගණං ආයි මාර්යාට ණය ගෙවන්න වෙන්නේ නැහැ.
සයන්හන්සේ එතකොට එතනදී මේ දස සංඥාව ඒ ක්‍රියාව තුලදී ඇතුළත් වෙලා තියෙනවද කියලා මට දැනගන්න.
දස සංඥාම ඔතන තියෙනවා. අර සංඥාවේ අනිත්‍ය සංඥාවේ අනත්ත් සංඥාවේ අසුභය මේ සියලු දේ කිසිම ඕනම තැනකට ඕනම දෙයකට ඕනම ධර්මතාවයකට ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකට ඔය දස සංඥා උපාදානයෙන් මිදෙන්න ඔය දස සංඥා ප්‍රමාණවත්. ඊට යහ දෙයක් අවශ්‍ය නැහැ.
අවසරයි ස්වාමීන් වහන්ස. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාරෝ සමතෝ කියන තැනදි ස්වාමීන් වහන්ස සමත විපස්සනා දෙකම
සිද්ධ වෙනවා නේද? නෑ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සමතේ පමන. ඊළඟට තියෙනවා මොකද්ද තියෙන්නේ? තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන අන්න විපස්සනා. ඒක මරණානුස්සතිය බුද්ධානුස්සතිය අරක මෙත්තානුස්සතිය අසුභානුස්සතිය. එතකොට ඔතන තියෙනවා යුගනද්දව. අර විරාගානුපස්සනාවේ නිරෝධානුපස්සනාවේ පවා තියෙනවා සමත විපස්සනා දෙකම. ඒ නිසා අර මෙත්තානුස්සතියයි අසුභානුස්සතියෙන ওই සමතය යදිදං සබ්බ සංඛාර සමතු. සමතේට පමන උදුරා ගන්න බෑ. ඊට පස්සේ උදුරා දැමීම තමයි මුල්. උදුරා දැමීම තමයි තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ හෝ විරාගෝ හෝ නිබ්බානම්. ඒක නිසා දෙකම තියෙනවා. ඔය නිරෝධානුපස්සනාවේ විරාගානුපස්සනාවේ සමත විපස්සනා දෙකම යුගනද්දව ගැබ්බෙලා අඩංගු වෙලා තියෙනවා. දෙකම අවශ්‍යයි. අනිසිතෝ චවිරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන තැන ඔය දෙකෙන්ම සිද්ධ දෙකම පූර්ණ වුණ සිද්ධ වෙනවා. සමත විපස්සනා දෙකම.
එවිට ස්වාමීන් වහන්සේ අපිට දැන් ඒ සතර චතුරාරක්කා වඩන විටදී අවස්ථාවකදී මේ දෙක එකක් භාවිතා කරොත් ඒ වෙලා තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
මේ දෙකම භාවිතා කළාට අර මුල් තුන තමයි අවශ්‍ය වෙන්නේ. අනිච්ච අනත් අසුභ. ඔය තුන තමයි මූලික වශයෙන්ම අවශ්‍ය. ඒක නිසා දැන් බුදුහාමුදුරුවෝ කිව්වා අට්ඨක්කරා තීන බදා සම්බුද්ධේන ප්‍රකාශිතා. මේ බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ ලෝකයාට මේ අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව මේ අකුරු අටකින් පද තුනකින් යුත් මේ පද තුන පසක් කොට පහදා දෙන්න. හැබැයි අද බුද්ධ ආගමේ සිංහල භාෂාවෙන් අනිච්ච දුක්ඛ අනාත්ම නැත. අද මොකද්ද තියෙන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. මේක ආචින්න දේශනාව අනාචින්න කිරීමක්. දැන් සමහර උගත් මිනිස්සු කියනවා ඒ මාගදී භාෂාවෙන් අනිච්ච දුක්ඛ අනාත්ම, මේ සිංහල භාෂාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙම කියලා බේරෙන්න බෑ. අනිත්‍ය කියන එකේ කිසිසේත්ම අනිත්‍ය කියන අර්ථයක් නැත. අනාත්ම කියන එකේ කිසිසේත්ම අනාත්ම කියන අර්ථයක් නැත. ඒ වගේම දුක්ඛ කියන එකේ දුක කියන අර්ථය නෙමෙයි තියෙන්නේ. දුක්ඛක්ඛය කියන අර්ථය. තුනේම අට ධර්ම නිරුක්ති වැරදි. නිවන වහන වචන තුනක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවා නම් යම් දේශකෙක් යම් ලේඛකෙක් බුද්ධ ධර්මය විකෘති කරනවා. බුදු දහම වෙනස් කරනවා. තමන්ගේ නිවනත් වැහෙනවා, අනුන්ගේ නිවනත්. වහන වැරදි වචන තුනක් සිංහල භාෂාවට පදපරම ලෙස කවුරු හෝ අටුවාලියද්දී පරිවර්තනය කරද්දී මේ වැරද්ද කරලා තියෙනවා. මේක බුදු දහමට නොගැලපෙන විදියට.
අවසරයි ස්වාමීන් වහන්සේ. එතනදී රූපං අනිච්චා, වේදනං අනිච්චා, සංඤ්ඤා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණ අනිච්චා කියලා අපි අනිච්චානුපස්සනා කරනකොට බාහිර ආයතන වශයෙන් දකින්න ඕනිද? දා බාහිර ආයතන
දෙපැත්තම බඳිනවා. අජ්ජත්තං වා බහිද්ධාව.
චක්කුං අනත්තා
ඒක ඒකත් තියෙනවා. බාහිර වශයෙන් චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දං. ඒකෙත් තියෙනවා අධ්‍යාත්මික බාහිර.
අධ්‍යාත්මික බාහිර දෙක
යුතුව හැම තැනකම අධ්‍යාත්මික ඇතුළාන්තයේ වගේම බාහිර දෙපැත්තම දකින්න ඕනේ. මේ දෙපැත්තම නැතුව එක පැත්තක් උපාදානය කරගන්න බෑ. චක්කුවලට විතරක් රූප නැතුව උපාදානය කරමු. සෝතවලට විතරක් සද්ද නැතුව උපාදානය කරගන්න බෑ. ඒ වගේම අර පංචස්කන්ධයේ මේ රූප නැතුව, චක්කු නැතුව රූප උපාදානය කරගන්න බෑ. ඒ නිසා මේ අජ්ජත් බහිද්ද දෙපැත්තම අවශ්‍යයි කෙනෙකුට උපාදානය කරගන්න. දැන් මේ පැවැත්මේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි තමා රූප. මේ ඒ රූප උපාදානය කරගන්නේ ඇහෙන් ශබ්ද රූප, කනෙන් ශබ්ද, කනෙන් ශබ්ද රූප, ඇහෙන් රූප, නාසයෙන් ගන්ධ සුවඳ, දිවෙන් රස රූප, කයින් පොට්ටබ්බ පහස, මනසෙන් ධම්ම රූප. මේක ඒ බහිද්ධ කොටස නැත්නම් අජ්ජත්තික කොටසට ක්‍රියාත්මක වෙන්න බෑ. දෙපැත්තම අනිවාර්යයෙන්ම පටිච්ච වෙන්න ඕන. දෙකක් තියෙන්න ඕනේ පටිච්ච වෙන්න.
සර් එතනදී පඨවි ආපෝ තේජෝ වායෝ බාහිර ලෙස මේ පටිච්ච වෙනකොට අභ්‍යන්තරයේදීත් පඨවි ආපෝ තේජෝ වායෝ
ක්‍රියාත්මක සිදු වෙන්නේ. අභ්‍යන්තරයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි උපාදානය කරගත්තේ වාටිදී බාහිරනු පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන ඉදිරියට අද හෝ අනාගතයේ උපාදානය කරගන්න. අපි කෑම කෑවොත් ඒක උපාදානය කරගත්තොත් එතන තියෙන්නේ ආපෝ තේජෝ
වායෝ. ඒ නිසා මන්සන්හස එතකොට අපිට වාපිත් සෙම් උපිත වෙනවා කියන දේ සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේ.
උපාදානීය කරගත්තොත් ප්‍රියමනාප භවෙන් ආමිෂයක් හැටියට පිනවා පිනවා වාපිච්චම් කිලුට වෙනවා. උපාදානය නොකර පංචස්කන්ධේ රූප භාවිතා කළොත් උපාදානය කර නොගෙන ඒක කිලුට වෙන එකක් නෙමෙයි.
එනිට සන්නහස දැන් දුක්ඛ සංඥා ගැන කියවුනේ නැත්තේ මේ සියල්ලක්ම දුක්ඛ කන්දස්
ඔය ඔය සියලුම දේවල් ඔය දස සංඥාවම උපකාර වෙන්නේ දුක්ඛ කය කරන් දුකෙන් මිදී නිදහස් පරිමුච්ඡති දුක්ඛස්මාති කියන தත්වය හොඳයි එහෙනම්
අවසරයි අරහතුන් වහන්සේ මට පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා අනත් සංඥා වල සඳහන් කරනකොට සංඥාවේ අත්ත බව නැති කිරීම ගැන කතා කළා. එතෙන්දී අත්ත යන වචනය විග්‍රහ කරුණා අස්මිමානය මමත්වය යනුවේ. දැන් මම මගේ ගැටලුව දැන් අනත්ත යන අසාර ඒ වගේම අසාරත්තේන අනත්තා යන ආකාරයෙන්ුත් පැහැදිලි වෙනවා.
අනත්ත කියන වචනේ ත්‍රිපිටකයේ වැදගත් සියලුම සූත්‍රවල තියෙන්නේ අනත්ත වචනේ නෙමෙයි. මොකද්ද වචනේ? විපරිණාම ධම්ම. දැන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ අනත්ත නෙමෙයි විපරිණාම ධම්ම. සත්තාන කුසල සූත්‍රයේ තියෙන්නේ විපරිණාම ධම්ම. මහා පුඤ්ඤම සූත්‍රයේ තියෙන්නේ විපරිණාම ධම්ම. තව හුඟක් ගැඹුරු සූත්‍ර සියල්ලගෙම අනත්ත වෙනුවට තියෙන්නේ විපරිණාම ධම්ම. එහෙමනම් මේ අනත්ත කියන වචනෙට සමාන එකම අර්ථය දෙන වචනේ විපරිණාම ධම්ම. දැන් අත්ත කියලා ගත්තොත් අවිපරිණාම ධම්ම. වෙනස් වෙන්නේ නෑ කියලා හිතාගෙනයි අපි අර උපාදානය කරගන්නේ අත්තසේ. තේරුණාද? එතකොට ඒක වෙනස් වෙන්නේ නෑ කියලා හිතාගෙන ගත්තට ඒක වෙනස් වුණාට වෙනස් වුණාමයි දුකට
වෙන්නේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ අත්ත කිල මත අනුയോഗය. එතෙන්දී ශරීරයට අධික දුක් දීම ඒ යෝගයෙන් ඉවත් වීම කියන
අත්ත කිව්වේ ඒ දුක් දීමත් ඒ පුද්ගලයා දුතාංගයක් හැටියට උපාදානය කරගෙන කය තවා දවා දුක් දී මේකෙන් මිදී නිදහස් වෙන්න හදනවා. ඒකත් වැරදි. ඒකත් අන්තයක්.
දුක්ක
සැපදීලා දැන් සැපදීලත් අපි උපාදානය කරගෙන මේකෙන් මිදී නිදහස් වෙන්න හදනවා දුකෙන්. දුක් දීලත් ඒක තමයි මේ අන්ත දෙක බුද්ධ දේශනාවේ තියෙනවා. දුක්ඛාපටිපදා සුඛාපටිපදා. දුක්ඛාපටිපදා තමයි අට්ඨකිල මතාන යෝගය, කාමසුකල්ලිකාන යෝගය එහෙමත් තියෙනවා. ඒක දෙපැත්තක්ම මේ බුද්ධ දේශනාවේ හැම තැනකම දෙපැත්තක් තියෙනවා.
එහෙනම් එතෙන්දී අට්ඨකිල මතාන යෝගය
කිල කියන්නේ කිල කියන්නේ මේ මරණවා කියන එක. එහෙම නැත්නම් මේකේ යම් දුක් දෙනවා, තවනවා, දවනවා. මේකට මේ බුදුහාමුදුරුවෝත් අර කේවඩ සූත්‍රයේ කිව්වනේ අර දැන් බුදුහාමුදුරුවන්ට බුදු බෝසත් කාලේ නොකා නොබී දුතාංග රැකලා මේ අර ඇට කෝටුව බඩ මේ පැත්තෙන් ඇල්ලුවා, මේ පැත්තේ ඇට කෝටුව වැදින තරමට කෙට්ටු වුණා. ඒක මොකද්ද? අර කය දවා තවා දුතාංග දීලා මේ දුෂ්කර ක්‍රියා කරලා මේ බැලුවා මේකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා දුකෙන්. ඒක බෑ. ඒක වැරදි. ඒක අන්තයක්. ඒ වගේම අර සිදුවත් කුමාරයා කාලේ සැප දීලා බුදුහාමුදුරන් බැලුවා. ඒත් බෑ. බෝසත්තුමා. ඒ දෙපැත්ත අන්ත දෙකක්.
එහෙනම් ඊළඟ මගේ ගැටලුව ස්වාමීන් වහන්සේ මේ ආදීනව සංඥා කියෙද්දි ආදීනව කියන්නේ ප්‍රතිඵලයක් වශයෙන් සඳහන් වෙනවා.
එතෙන්දී වැරදි ප්‍රතිඵලයක්. වැරදි ප්‍රතිඵලයක්.
ආදීනවය කොහොමද?
ආදීනව අවස්ථාවක් තියෙනවා. වැරදි ප්‍රතිඵලයක් එන්නට පෙර අවස්ථා නමයක් පහු කළ යුතුය. අවස්ථා නමය අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන නමය පහු කළ ගමන් සම්භවං කර්ම බීජයක් සම්භවං වෙන්න අවස්ථා නමයක් පහු කළ යුතුය. ඔය අවස්ථා නමයම පහු කළ කරන්නට පෙර ඕන නම් අපිට නිරෝධ කරලා අර සම්භවං නොඋපදව හිටිය හැකි. ඒ නිසා මේ ආදී නව අවස්ථාව පහු කළාට පස්සේ ඒක උරුම වෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඇති. එකයි ආදීනෝ.
එහෙමයි පැහැදිලි. දීර්ඝායු වේවා.
මහරහතන් වහන්සේ දෙපා නැමද අවසරයි. මට මේ දැනගන්න කාරණා කීයක් අහන්නේ. අපි මේ පිංගුතුන් යයන් අවස්ථාවල අර දුරකතන අක්‍රිය කරන්න අමතක වෙනවාද නැත්නම් ඒක නොසලකILLක්ද දන්නේ කෙසේ වෙතත් මේ සමහර දුරකතන වැඩ කරන වෙලාවට එතන ඉන්න පිංගුතුමුත් නික අඳුරු වීගෙන යනවා කලබල වෙලා යනවා. එතකොට මාත් සංයම් අවස්ථාවේ මේ පැත්ත බannකොට මේ නිකන් අඳුරු වෙන ස්වභාවයක් ගැටෙන ස්වභාවයක් දැනෙනවා. ඒක මම කරන දේ ඒක මට අදාළ දෙයක් නොවේ කියලා මම යටපත් කරනවා.
එතකොට ඒක හදන්න අවස්ථාව සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුකේකෙත් බැඳෙන්න හොඳ නිබ්බින්දති වෙන.
ඒ යටපත් කරොත් ඒක
මෙහෙමයි. නමුත් අපි දැන් මේ වගේ තැනක ඒක හැම කෙනෙකුටම යටපත් කරන්න බෑ. කීප දෙනෙක් ඒකෙන් කුප්පණය වෙනවා, කලබල වෙනවා, කෝපයටත් පත් වෙනවා, ද්වේෂයටත් පත් වෙනවා. ඒ වගේම අර මේක කියන එක මේ දේශනාව මේ වචන හරියට අහගන්නත් බැරි වෙනවා. ඒ ටෙලිෆෝන් එක තියෙන පුද්ගලයාටත් බෑ, ඒ ළඟ ඉන්න දෙපැත්තේ පුද්ගලයන්ටත් බෑ. එතකොට මොකද වෙන්නේ? කර්මයක්කින් ආවරණය වෙනවා. මොකද්ද කර්මය? අර ටෙලිෆෝන් එක ශබ්ද වෙන එක නිසා
අර ගැටීමට එන්නේ. මොකද
ගැටීමකුත් එනවා.
බුදු සසුන බොහොම කලාතුරකින් අපි ඈත පිටතට ඉපදිලා මනුස්ස ජීවිතය ලබාගෙන ඉතින් අපි නොසිතූ ආකාරයකට මේ ධර්මය අවබෝධ කරගත්ත හාමුදුරන් වහන්සේ නමකට අභියසට ඇවිල්ලා ඒ අවස්ථාව ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේ පිංගුතුමුත් හරීම වාසනාවන්තයි, අපිත් වාසනාවන්තයි. ඉතින් අර වගේ අඩුපාඩු ගන් තිබ්බොත් ඒක පොඩ්ඩක් බාධා වෙනවා. එසේ වෙතත් අපි යටපත් කරලා හරි මෛත්‍රී වඩලා හරි ඉවත් කරගමු. ඒ වගේ මම ගොඩාක් සන්තෝෂ වෙනවා මේ වැඩසටහන දිහා බැලුවම පස්සේ නිකන් බාහිර දේවල් නැහැ. නිකන් තමයි මම දැක්කම අවශ්‍ය දේ විතරයි. අවශ්‍ය දේ විතරයි කියන්නේ ධර්ම දේශනා කරනවා, අපි අහනවා. නිකන් අනවශ්‍ය දේවල් ගොඩාක් දුරට කපහැරලා එකක් කියන්නම්. දැන් මම බුද්ධ පූජාව තියනවා දැකලා අපි මේ එහෙම නෑ පේන්නවත් නෑ. ඒ බොහොම ඒ තියන්න අය තියෙනවා අපිට ඒකට සම්බන්ධ වෙන්නවත් නැහැ. ඉතින් ඒවා ඔක්කොම කපහැරලා මේ පුළුවන් තරම් මේ පින්වතුන් අපි රහතුන් වහන්සේ අභියස ධර්ම ශ්‍රවණය කිරීමමයි ඒකටමයි ඉලක්ක දෙන්නේ. ඒ නිසා මම ගුණාස් පැහැදීමකින් සන්තෝෂකින් තමයි හරිම ලස්සනයි හරිම සුන්දරයි කියන වචනේත් බයයිනේ.
ඔව් දැන් තමයි මේක තේරුම ගත්තා.
ඒ වගේම යයන් අවස්ථාවල මොකද මගේ හිත හංගන්න බෑ. හඳුරන් වහන්සේ මේ රහතන් වහන්සේ මගේ හිත දන්නවා. අපි කාටවත් හැංගෙන්න බෑ. අපි සියල්ලගේම හිත දන්නවා දකිනවා. ඉතින් මම මේ කියන කොටත් අපි රහතන් වහන්සේ දකිනවා ඇති මගේ හිතේ ස්වභාවය, කිලිටු ස්වභාවය, අනිත් ස්වභාවය. යයන් අවස්ථාවල අපේ අභියෂස යයන් ලස්සන රූපේනවා. ඒ අවස්ථාවලේ රූපෙට බැඳී යන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවක ඒ රූපය දිහා මනසින් මේ විදිහට බලනවා. අර විභංග වශයෙන් කෙස් ලොම් නිය දත් මේ නහර ඇටකට මේ විදිහට විග්‍රහ කර කර බලුවන් පස්සේ ඒවා සියල්ල ඉක්මවා ගිහිල්ලා හිත උපේක්ෂාවට වැටෙනවා. ඒ උපේක්ෂාවට වැටෙනකොට මට දැනෙනවා ඒක ආලෝකයක් වගේ. හැබැයි ආපහු යම් කිසි අවස්ථාවක ආපහු ඒ වගේ රූපයක් හරි අතීත රූපයක් හරි මතක් කළා ආයිත් අඳුර වෙනවා. ඒ මම කියන්නේ අර උපේක්ෂාව නැත්තම් ඒ මධ්‍යස්ථ භාවය මේ මේ දේශනාවලින්ම තමයි එම හැහුනේ. සතියක් ඉන්න පුළුවන් නම් සතියක් ඉක්මවා ගියා යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ සතියක් ඉක්මවා ගියන් පස්සේ ඒ විදිහට හිටියන් පස්සේ මොකද්ද එතන ඇති විපර්යාසය කියලා මට හිතගන්නේ.
මේ අර මුල් බැහැගෙන තියෙන මුල ඉදිරෙනවා නිබ්බිදා වුණු. දැන් මේක මේ අද ඊයේ දෙයක් නෙමෙයි. මේ මනෝමය කාය තුලයි මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තියෙන්නේ. මේ කර්ජ කාය කියන කූඩුව ක්‍රියාත්මක වෙන්නේ අර මනෝමය කාය තුල තියෙන මේ මුල් තුනේ ගතිවලට අදාළයි. එතකොට අපි සතියක් මේ නිබ්බිදා කියන තත්වයට පත් වුණොත් සම්බූපදී පටිනිසග්ග වුණොත් කළොත් එතෙන්දි අර බැම්ම අර මුල ගැලවිලා මුල කැපිලා යනවා. තණ්හා කයෝ එක මුලක්, ද්වේෂ කයෝ තව මුලක්, මෝහ කයෝ මුල් තුනම හැබැයි එකවරම කැපෙනවා. මුල් තුන වෙන වෙනම කපන්නත් බෑ. කැපෙනකොට මුල් තුනම එකවර, හැදෙනකොට මුල් බෑ ගන්නකොට මුල් තුනම එකවර. මේකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා අපිට මේ එක එක කපන්න බෑ. දැන් සෝතාපට්ටි ඵලයට පත් වෙද්දී ඔය ditthානුසය ඉවත් වෙන්නේ අර මේ මුල් තුනේම පිළිබඳ වරද්ද දැක්ම දැකලා. එනිසා මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුනම එකතු කළොත් අපි කියනවා සංසාර දෘෂ්ටි. එක වචනේ තියෙන්නේ සංසාර දෘෂ්ටි. මේ සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය තුනම තියෙනවා උතන. එතකොට තුනේම වැරදික් නිසයි මේ සංසාරයි කියන්නේ. එතකොට ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අහුවෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම ප්‍රියයි මනාපයි, ඒ වගේම අප්‍රියයි අමහිරි, ඒ වගේම අදුක්කම අසුඛයි කියන මේ තුනම පෘථග්ජන පුද්ගලයෙකුගේ දැක්ම හැටියට තීරණය වෙලා තියෙනවා. ඔය තුනේම පිරිසිදු භාවක් ඇති වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා තත්ත්වයට පත් වුණා, සංවර වුණා. ඉතින් ඒක නිසා මේක අපි දැන් ඔය බැම්ම කපන්නයි බැම්ම උදුර ගන්නයි සමුච්ඡේද ප්‍රහාණය, සමුග්ඝාත ප්‍රහාණය. ප්‍රහාණ තුනක් තියෙනවා. සමුච්ඡේද කියේ සං උච්ඡේදනය. උච්ඡේදනය කියන්නේ මුල කපලා උදුරලා ගන්න. ඝාතනය කරලා විඝාත පරිලාහ. ඝාතනය කරලා නැවත නූපදින ආකාරයට මුල් ඔක්කොම උදුරන්න ඕන. දැන් අපි සාමාන්‍ය සමත භාවනාවකින් කරන්නේ මුල් ඉදිරීමක් නෙමෙයි. මුල් එහෙමම තියෙනවා. දැන් මේකේ උදාහරණයක් කියනවා නම් අර මිදුලේ තියෙන කැලෑව, වටේ තියෙන කැලෑව පොළොව මට්ටමට සුද්ධ කරගෙන කපාගෙන යනවා. හැබැයි මුල් එහෙමම තියෙනවා. දැන් මේ යුගනද්ද වශයෙන් අර මරණානුස්සති, බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති හතර යුගනද්ද වශයෙන් වඩාගෙන යනකොට, ප්‍රායෝගිකව පුහුණු කරගෙන යනකොට අර සුද්ධ කිරීම නෙමෙයි වෙන්නේ බුද්ධ කිරීම. බුද්ධානුස්සති භව උදුරා දමන අනුස්සතිය, රාග භව, ද්වේෂ භව, මෝහ භව මුල් තුන උදුරා දමන අනුස්සතිය බුද්ධානුස්සතිය. හැබැයි බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිත්‍ය සුඛ අත්ථ හිතෙන් නිබ්බිදා වෙනකම්. උද්‍රා දමනක. එනිසා මේ අනිච්ච දුක්ක අනත්ත තමා ත්‍රිපරිවත් මේ ත්‍රිලක්කණය හැටියට අට්ටක්කරා තීන පදා හැටියට අනුගමනය කරන්න කිව්. එකනි දැන් සියලු සූත්‍රවල තියෙන්නේ අනිච්ඡානුපස්සී විහරති නිච්ච සංඥා පජහති. ඔහේ තිබුණා අනිච්ඡානුපස්සී විහරති නිච්ච සංඥා පජහති කියලා. ඒ වගේම අනාත්තානුපස්සී විහරති අත් සංඥා පජහති. ඒ දෙක කළොත් තමයි දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පජහති වෙලා නිබ්බිදානුපස්සී විහරති නන්දිම් පජහති වෙලා පටිනිසග්ගානුපස්සී විහරති සබ්බ උපදී පජහති.
අවසරයි අරහතුන් වහන්ස, අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මාරයා කීප අවස්ථාවක් වෙනී ඉඳලා පිරිනුවන් පාන ලෙස ආරාධනා කරා කියලා. ඉතින් මට දැනගන්න ස්වාමීන් වහන්සේ මේ මාරයා කියන්නේ කවුද කියලා.
මේක දැන් මෙතන මේක සංකල්පයක්. දැන් බුදුහාමුදුරුවන්ගේ මේ කරජකය මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතරෙන් සකස් කරගත්ත, එකතු කරගත්ත, අල්ලගත්ත කරජකය තියෙනවනේ. ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි හතර දැන් බුදුහාමුදුරුවන්ගේ ශරීර කූඩුව පිරිනිවන් පෑවට පස්සේ ඕක අයිතිකාරය ගාවටයි යන්නේ. උපසංහරති. කාටද අයිති ඔය කරජකය? දැන් ඔබ සමගේ කරජකය කාගෙන් ණයට ගත්ත කොටස්ද මේ තියෙන්නේ? මාර්යාගෙන්. මාර්යා එහෙමනම් අර ආපෝ තේජෝ වායෝ පඨවි හතරේ අයිතිකාරයා පාලකයා තමයි මාර්යා. එතකොට සියලු දෙනා මේ කරජකය හදාගත්තේ මාර්යාගෙන් කොටසක් ණයට අරගෙන උපාදයි. ඕක මමගෙට මගේ කොට පාත්තන්න පුළුවන් ද හැමදාම? බෑ. මේක මාර්යාට අයිති දෙය කවදා හරි මාර්යාට දෙන්න වෙනවා. ඒක තමයි බුදුහාමුදුරන්ට අර මාර්යා ආරාධනා කළේ දැන් මැරෙන්න ආපහු ගෙවන්න හොඳ කාලේ. ඒක කාටත් එකයි. ඒක සාහිත්‍යකාරයාට මේක කියන්න බෑ. මේකේ පරමාර්ථ ධර්මයේ කියන්න බෑ. කියන්න පුළුවන් වෙන්නේ සාහිත්‍යකාරයාට අර මාර්යා ඇවිල්ලා මේක ඉල්ලුවා කියලා. දැන් අර බුදුහාමුදුරුව බුදු වෙනකොටත් ආයිසරයක් අර මාර්යා මාර දූවරු තුන් දෙනෙක් ආ. සාහිත්‍යකාරයා කිව්වා තණ්හා රති රඟ මාර දූවරු තුන් දෙනෙක් ආවා කියලා. ඒ සාහිත්‍යකාරයාගේ වචන තේරුණාද? සාහිත්‍යකාරයා මාර්යා දන්නේ නැහැ. ඒකයි හේතුව. දැන් මේ සියලු දේ අපි මේ හදලා තියෙන බඩු මුට්ටු, දේවල්, ගෙවල්, දොරවල්, මිනිස්සු, ගහකොළ සියලු දේ අයිති කාටද? මාර්යා. ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙනුයි ඔය ඔවා හැදිලා තියෙන්නේ. ඔවා සංකත. අර සංකත හදන්න අර රාගය, ද්වේෂය, මෝහය තුන කියන දේ තියෙන්න ඕනේ. රාගය, ද්වේෂය, මෝහය නැත්නම් සංකතයක් හදන්න බෑ. මාර්යාගේ දේවල් උපාදානය කරගන්න බෑ. ඒ නිසා අර බුදුහාමුදුරුව අසංකත තත්වයට පත් වුණා. නිවන කියන්නේ අසංකත ධර්මයක්. නිබ්බායි වෙනවා කියන්නේ පරිනිබ්බායි. ඒ නිසා දැන් බුදුහාමුදුරුව අර බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ පැවැත්ම තුල තියෙන උපාදානය කරගත්ත කිසිම දෙයක් මම කොට මගේ කොට ඒතන් මම ඒසෝහමස්මි ඒසෝමි අත්තාති කියලා ආයි උපාදානය කරගත්තේ නැහැ. ඒ සියලු දේ උපේක්ෂා සිතින් හිතෙන් අත්හැරියා. ඒ නිසා ආයි කිසිම දවසක කිසිම කලක කිසිම වාසී විදියකින් මේ ආපෝ තේජෝ වායෝ පට විහතරේ එකතු කරලා ආයි කූඩුවක් හදන තත්වයෙන් මිදී නිදහස් වෙනවා. ඒකනේ කිව්වේ අර යායන් තන්හෝ තණ්හා පෝනෝ භවිකා වෙනුවට අර නත්ති දානි පුනබ්බව අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව නත්ති කියන්නේ නැවැත්තුව පුනබ්බව කියන්නේ පුන පුන උපාදානය කරගන්න බව සකස් කරන්න කරපු ක්‍රියාකාරක. ඒ නිසා අර හැම කෙනෙකුටම මේ පුන පුන සකස් කරන බව නත්ති දානි පුනබ්බව තත්වයටපත් කරොත් ඒ පුද්ගලයාටත් කියන්න පුළුවන් මේ මගේ අන්තිම උපාදානයයි ජාතියයි බවයි කියලා. ඒ නිසා නත්ති දානි පුනබ්බව අයමන්තිමා ජාති. ඕක බුදුහාමුදුරන්ට විතරක් නෙමේ සියලු අරහත් ඵලයටපත් වූ සියලු ආර්යයන් වහන්සේලාට ඔය උදාන පහටේ සාධාරණයි කියන්න පුළුවන්. මාරයට අයිති වෙන්නේ නැහැ. දැන් මාරයගෙන් මොකවත් ආයි ගන්නෙ නැත්නම් මාරයට ණය දෙන්නේ නැහැ.
බුහන්සේට දීර්ඝායු වේවා.
භූතයෝ එඟට ඇතුල් වෙලා මේ ආර්ය ධර්මයේ දේශනා කරන්න පුළුවන් නේද?
මොකද්ද?
භූතයෝ එඟට ඇතුල් වෙලා
මේ භූතේකට ආර්ය ධර්මයක් කොහෙද?
දේශනා.
භූතයන්ට තියෙනවා. භූත ආවේශෙන් භූත ආරූඩෙන් කියන දේවල් තියෙනවා. හැබැයි ලෝකේ දේවල්. ලෝකේ දේවල් කියන්න පුළුවන් භූත ආරූඩෙන් භූත ආවේශ. හැබැයි ලෝකෙන් එතර වෙන ධර්ම ක්‍රමයක් පිළිවෙත ඇයි කවුරු හරි කිව්වද? ඈ මේ භූතාවේ භූත කියන්නේ ලෝකේ දේවල් දෙරණ ලෝකයෙන් එතර වෙන රහමක් කියන්න පුළුවන් වෙන්නේ අර කල්යාණ මිත්‍රයෙකුට පමණයි. ලෝකෝත්තර නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට දැක්ක කෙනෙකුට යථා පරිදි දැක්ක කෙනෙකුට විතරයි ලෝකෝත්තර දහමක් කියන්න පුළුවන්. අනික් අය ලෝකය තුල යම් යම් දේවල් කියයි. ඒකින්ද මේක හොඳට තේරුම් ගන්න ඕන. ආර්ය ධර්මය ලෝකෝත්තර ධර්මයක්. ලෝකෙන් එතර වෙන ධර්මයක්. අනාර්ය ධර්මය භූතෙක් කිව්වත් මිනිහෙක් කිව්වත් ඒක අනුමානයෙන් කියන ලෝකය තුලම පැවැත්ම ලෝකය හදා ගැනීම. ඒ කියන්නේ අඳුර හදා ගැනීම. අඳුර හදා ගන්න ක්‍රමයක් භූතයොත් පිරේතයොත් කිය. ඒකයි බිබිලේ කෙනෙක් කිව්වද?
ඔව් බිබිලේ කෙනෙක්. ඉතින් අපිට ඔබ රහතුන් වහන්සේගේ ධර්මය ඇර කොටගම් ස්වාමීන් වහන්සේගේ මෑණියන් සම් මහේශිකා මෑණියන්ගේ ධර්මය තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් දැන් මේ මහේශිකා මෑණියන්ගේ ධර්මය මේ භූතය ඇඟට ඇතුල් වෙලා එහෙම ධර්මයක් කියලා කියනවා. ඉතින් අපිට ඒක ගන්න සුදුසුද නැද්ද කියන එක තමයි.
ඒක ඉතින් අහන්න එපා. ධර්මය නම් ධර්මය හැටියට ගන්න, අධර්මය නම් අධර්මය හැටියට ප්‍රතික්ෂේප කරන්න. හරි.
රාණ්ඩුතුන් වහන්සේ, අපි දැන් මේ ධර්මයේ අහලා හොඳට හිත ආනපාන කරගන්නවා. කරගෙන දැන් ඉතින් ඉන්නකොට මේ අපි පන්සලට යනවා සිල් සමාදන් වෙන්න. ඒ සිල් සමාදන් වෙන්න ගිහිල්ලා දැන් අපිට දෙනවා නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා කියන්න අපිට කියන්න භාවනා කරවෙනවා. ඒ අපි කරනකොට අපි මේ කරපු භාවනාවේ මේ ආනපන සති භාවනාවෙන් අද්ද නැතුව ඉන්නවා. ඉතින් අපිට දැන් නැත්තම් ඒ භාවනාව මන්නම් කරන්නේ.
ඒකට ඉතින් Taman තීරණය කරන්න ඕන ධර්මඥානයක් ලැබුණාට පස්සේ ඒ අය කියන එකත් අහන්න හරිනම් ගන්න වැරදිනම් අයින් කරන්න බුදුහාමුදුරුවෝ කිව්වා කාලාම සූත්‍රයේ ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤු උපසංගිත අහන දේ කියන දේ කුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක ගන්න. අකුසලය වඩා වර්ධනය වෙනවා නම් ලෝකෙ හදනවා නම් ඒක ගන්න එපා. මේකෙ තියෙන්නේ අනවජ්ජ. ඒ කියන්නේ වැරදි නොවන නිවැරදි සහිත. සාවජ්ජ ධර්මයක් නම් ගන්න එපා. අනවජ්ජ නම් ගන්න. Taman තේරුම් ගන්න ඕන මේක කුසලයේද මේක අනවජ්ජද මේකෙන් විඤ්ඤාණය පිරිසිදු වෙනවා. විඤ්ඤු උපසංගිතා කියන්නේ විඤ්ඤාණය පිරිසිදු වෙනවා. විඤ්ඤාණය කිලුටු වෙන ධමයක් නම් ගන්න එපා. වැරදි සහිත ධමයක් නම් Taman තේරුම් ගන්න ඕන. මේක ලෝකේ හදන ධමයක්, අඳුර හදන ධමයක්. ඒක ගන්න එපා. අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් ඒක ගන්න එපා. කුසලයේ වඩා වර්ධනය වෙනවා නම් හිත පිරිසිදු වෙන්න ඕන. හිතේ කුසලස්ස උපසම්පදා පූර්ණ වෙනුනේ anu ගන්න. ඒක Taman දැන් ඔය anu කියන්නේදී බුදුහාමුදුරුවෝ ඕන එක අහන්න. ඕන පොතක් කියවන්න. හැබැයි Taman දක්ෂ වෙන්න ඕන. Taman හැකියාවක් තියෙන්න ඕන. Tamanට ඥානයක් තියෙන්න ඕන. මේක අනුගමනය කළොත් මගේ හිත පිරිසිදු වෙනවා. මේක අනුගමනය කළොත් මම අනාගතයේ හෝ අඳුරේ හෝ අතරමං. දැන් මේ පැවැත්ම දික් කරනවා නම් මොන කාම ලෝකක සුගති ලෝකක දිව්‍ය ලෝකක බ්‍රහ්ම ලෝකක වුණත් ඒක ඉමේ ධම්මා අකුසල. ඒක කුසලයක් නෙමෙයි. ඒක නිසා මේ නිවන් දකින්න තියෙන ධර්මය අද වර්තමාන මොහොතේ අනුගමනය කරලා වර්තමාන මොහොතෙම පිරිසිදු විය යුතු කුසලස්ස උපසම්පදා කරගත යුතු දහමක් මිසක් හෙටට කල්දැමිය යුතු කල්දැමිය හැකි දහමක් නොවේ. ඒක තේරුම් ගන්න.
දීර්ඝාසන අවසරයි අරහතුන් වහන්සේ. මට තියෙන ගැටලුව මේකයි. අපි මනුස්ස ප්‍රතිලාභයක් ලැබලා අනිත්‍යපි සංකාරයක් කරොත් බුද්ධ කල්ප 7කට නිවන වැහෙන බව බුහන්සේ විසින් දේශනා කරා. ඒකම දැන් අපි පන්සල් වලට ගිහිල්ලා කාලයක් තිස්සේ සීල ව්‍යාපාර කටයුතු ලියදිලා සීල් මෑණිවරුන්ට අපි යම් යම් ධර්ම දේශනා කරලා භාවනා ක්‍රම දීලා ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය තුල දරුවන්ට මේ බුද්ධ ආගම වගේ විෂය හදාරලා ඒ තුලින් අපිට නිවන් මාර්ගයට යන්න කොච්චර කාලයක් වැහිලා තියෙනවද කියන එකයි මට දැනගන්න ඕන.
Tamanṭema කල්පනා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කොහොමද වැහුවේ? කාවද වැහුවේ? කොහොමද වැහුවේ? දැන් කොහොමද විවුර්ත කරගත්තේ? හැබැයි ඒත් බය වෙන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්වා වරදක් පාපයක් නොකලෙත් මෙලොව නැත. අර අඟුලිමාල 999ක් මිනී මැරුවත් අර ආලවක යක්ෂයා මිනී මස් කාලා ජීවත් වුණත් මගපල ලබන්න පුළුවන්. ඒ නිසා ඒකට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග තියෙනවා. ඒවා නිවැරදිව මේ භාවනා වැඩසටහනේ සියල්ල කියනවා කිව්වා ඉදිරියටත් තවත්. ඒව අනුගමනය කිරීම ආනපාන සති සමාධිය වැඩි. ඒ අනුව තව තියෙනවා අර කර්මු හතරෙම ඒ සියල්ලෙන් ඔය සියලු අතීත කර්ම වෙනස් කරලා දැන් වර්තමාන මොහොත හදාගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. අතීතේ කළාට හැබැයි අතීතේ අපි කරපු දේවල් වලට කමා කරගන්න ඕන. ඒක තමයි ප්‍රාතිමොක්ක සංවරය කිව්වා. දැන් මේ ප්‍රාතිමොක්ක සංවරය කියන්නේ පාමුද්දසනවා කියන්නේ පැවිද්දන්ට විතරක් තියෙන එකක් නෙමෙයි. ගිහියන්ට තමන් දැන දැනම වැරද්දක් කළ බව තේරුම් ගත්තොත් ඒ වැරද්ද කරලා යම් කෙනෙකුට හානියක් අපහසුයක් අමාරුවක් වුණා නම් අර වැරදි සිල්මෑණියන්ට කියා දීලා වැරදි මඟ ගියා නම් දැන් ඒ වැරද්දට කමා කරගෙන කමා කිරීමෙන් නැවතිලා හරියන්නේ මින් මතුවට එවැනි වරදක් නොකරන බවට සපත කරගන්නත් ඕන. අර වැරද්දක් වෙලා අපහසුවට අමාරුවට පත් වූ පුද්ගලයන්ටත් යම් ආකාරයක යහපතක් කරන්න මඟ පෙන්වන්න ජීවත් වෙලා ඉන්නවා නම් පාර පෙන්වන්න මිය පරලොව ගිහිල්ලා නම් තමන් කරපු සියලු පින් අනුමෝදන් කරලා පින් දීලා ඒ අයවත් ගොඩ ගන්න කල්පනා කරනවා. මේවා ඔක්කොම උපකර්ම ප්‍රතිකර්ම සම්‍යක් ප්‍රයෝග. මේවා පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා තමන්ගේ වැහුණු නිවන විවුර්ත කරගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තවත් ගැටලුවක් තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ පන්සලේ ඒ සියලු කටයුතු කරලා
තව ඉදිරියට පන්සලට යන්න ඕනේ
නෑ ස්වාමීන් වහන්ස.
මේ අතරින් එහෙම එපා පන්සල
නෑ ස්වාමීන් වහන්ස. මේකයි ගැටලු. මේ ධර්මයට අනුගත වුණා කියලා දැනගෙන පන්සලේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.
ඒවා ඉතින් ඒවා අර නොදන්නා අය තමන් කීයටවත්ම මේ ධර්මය දන්නවා කියලා දැනගත්තා කියලා පන්සලත් එක්ක හාමුදුරුවොත් එක්ක පුද්ගලයෙක් එක්ක වැරදි කරන මිනිහෙක් එක්ක කීයටවත් ගැටෙන්න තරහ වෙන්න එකට එක කරන්න යන්න එපා. තවත් දුරටත් පන්සලට ගිහිල්ලා පුළුවන් තරමටම ඒ පන්සලේ ක්‍රියාකාරකම් යහපත් පැත්තට නිවැරදි පැත්තට හොඳ පැත්තට හරවන්න. පන්සලට දාන දෙන එක එහෙම නවත්තන්න එපා.
දාන දෙන්න
දෙන්න ඕන. පන්සලට යන එක නවත්තන්න.
ස්වාමීන් වහන්සේ දානි ගන්නේ නැහැ ගේන්න එපා කියලා කිව්වා.
ඒත් ගෙනියන්න. ඒත් ගෙනියන්න.
හරි, ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා.
අවසරයි ආරියතුන් වහන්සේ. අවසරයි ආරියතුන් වහන්සේ. මට ඊයේ නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආර්ය සතර සංවර සීලය කුමක්ද කියලා මට එකිනෙකට පැහැදිලි කරලා දෙනවා ඔබ වහන්සේ.
ආර්ය සීලයයි අනාර්ය සීලයයි කියලා දෙකක් තියෙනවා.
සතර සංවර සීලය.
ඔව්, සතර සංවර සීලය නම් ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්‍ය සිව්පසය සංවරත්වයෙන් භාවිතා කිරීම ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ක සංවර සීලය ආජීවක පාරිශුද්ධ සංවර සීලය. එමනනම් ආයතික සංවර සීලය. හතරෙම තියෙන්නේ සංවර. සං කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය. වර කියන්නේ වාරණය කියන්නේ වෙන්වීම, වැළකීම, විරමණය. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය කිව්වේ තමන්ගේ පාලනයේ තියෙන ඇහැ කන නාසය දිවකය මන සංවර විදිහට සංවර සංවුතෝ විහෙරති කියන තත්වයෙන් පාලනය කර වෙන කාටවක්වත් ඔය උපාසක මහත්මියගේ අම්මට තාත්තට ස්වාමි පුරුෂයට දරුවන්ට ඔය ඇහැ සංවර කරලා දෙන්න බෑ. කවුද සංවර කරගන්න ඕන? සංවර නම් ඇහැ කනනාත්‍රය දිවකය මන ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වුණොත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියා ප්‍රියාතර වැඩිසේ මැනීම කරන්නේ නැහැ. කරනවා එතකොට වැඩ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, අදේශ, අමෝහ, ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය වගේ ක්‍රියාසිට කරනවා සංකාරසිට පවත්වන්නේ නැහැ. ඒකයි ඉන්ද්‍රිය සංවරය. මේ පණ බොන එක නවත්වනවා නෙමෙයි, වැඩ කරන එක නවත්වනවා නෙමෙයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉන්ද්‍රිය හයම භාවිතා කරනවා වැරදි වැඩ නොකර, හරි වැඩ කරමින්. එතනක් තියෙන්නේ ආනපාන. ආනපාන කිරීමෙන් සංවර වෙනවා, ආනපාන නොකළොත් අසංවර වෙනවා. ඒකත් එහෙම තියාගත්තාම හරි. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා නම් ඒකෙන්ම සිව්පසය සංවරත්වයෙන් භාවිතා කරන්න දැනුමක් ගන්න. ණය නොවි පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් සිව්පසයම භාවිතා කළ හැකි කළ යුතුයි. ඒක කියා දුන්නා ඉස්සෙල්ලා දෙතුන් පාරක්. පාටිමොක්ක සංවරය කියන්නේ තමන් කොහොම හරි මේ ජීවත් වෙලා ඉන්නකොට මොන හෝ විදියකින් අත්වැරැද්දක් වුණා නම් ඒ අත්වැරැද්ද දැන් මේ අපි ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ නම් සබ්‍රහ්මචාරීන් ඒ කියන්නේ මගඵලලාභීන් ඉදිරියේ අර අනික් අය ඒ වරද්ද ප්‍රකාශ කරලා ඒ වරද්ද මින්මතුවට ක්‍රියාත්මක එවැනි වැරදක් කරන්නේ නැහැ කියන සපත කිරීම, ඒක තමයි විනය කර්ම කිව්වේ. ඒක තමයි ප්‍රාතිමොක්ක සංවරය. ඒ මිසක් මේ සිල්පද කියව කියව ගායනා කර කර ඉන්න එක නෙමේ පාටිමොක්ක සංවරය. ආජීවක පාරිශුද්ධ සංවරය කියන්නේ අර සම්මා ආජීව, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා මා කියන්නේ මිදී නිදහස් වෙනවා. සහ මුලින්ම සදහටම සියලු ක්‍රියාකාරකම් වලදී රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර යහපත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතුවිලි පවත්වන බවට සපත වීම තමයි ආයතික සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය කියන්නේ. මේ හතරේ එකතුව තමයි කෝටියක් සංවර සීලය පූර්ණය වෙන සතර සංවර සීලය. හැබැයි සිල් සමාදන් වුණාට ඔය එකක්වත් සතර සංවර සීලයෙන් එකක්වත්ම පූර්ණය වෙන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තේ නැත්නම්. ඒක නිසා බුදුහාමුදුරුව කිව්වා යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. මේක වෙනස හොඳට තේරුම් ගන්න ඕන. අද බුද්ධාගමේ සමාදම් වෙනවා. අර ඇඹිලි පිටියේ මස් කඩයක් විරුද්ධ කරනකොටත් ටීවී එකේ පෙන්වනවා පන්සිල් අරගෙන. ඔව්, ඇමිලි පිටියේ මස් කඩයක් විරුද්ධ කරන්නේ පන්සිල් අරගෙන. ඒ වගේ චාරිත්‍රයක් වාරිත්‍රයක් වෙලා අද. එනිසා අර බොහෝ අය අරක්කු තැබේ අරුන් විවෘත කරන්නේ පන්සිල් අරගෙන. ඒ තත්ත්වයට අද මේක මේ සමාදන් වෙන එක චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට බාල වෙලා. ඉතින් මේවා විහිළු නැතුව බුදුහාමුදුරන්ගේ ධර්මය නෙමේ. ඉතින් සමාදන් වුණාට වැඩක් නැහැ ඒ සීලේ පටිච්චාය නැත්නම්. ඒක අදිෂ්ඨානයක් ඇතුව සංවරත්වයක් ඇතුව ඒ සීලේ පිහිටා කටයුතු කළොත් සංවරට්ඨේන සීලා. නිකං අර දේශපාලකයෝ රැස්වීම වලදී සිල් සමාදන් වෙන ඒවා කිසිම සංවරත්වයක් නැහැ, කිසිම වැඩක් නැහැ, කිසිම හරයක්. ඔක්කොම සිල් සමාදන් වෙවි කරන්නේ වැරදි වැඩ නම් ඒවා කර්ම වෙනවා. ඒකින්ද මේක හොඳට තේරුම් ගන්න ඕන. සතර සංවර සීලය තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය.
බුදු ගුණ ගුණ වශයෙන් බුදුරජාන් වහන්සේ ගුණ දැන් අරහන් ගුණය ගත්තොත් අර බුදුරජාන් වහන්සේ මේ රාගයෙන් නොවැළුණු සිතේක, දේශයෙන් නොවැළුණු සිතේක, මෝහයෙන්.
ඉතින් ඒ බුදුහාමුදුරන්ගේ ගුණ සජ්ජායනා කිරීම හොඳයි.
හොඳද ඒක?
තමන් තුළ ඒ ගුණේ පිහිටවන්න පුළුවන් නම් හරියට හරි.
ඒක අනරිය භාවනාවක් වෙනවද? අරිය
භාවනාවක්. නෑ, ඒක බුදු ගුණ සජ්ජායනා කිරීම. ඒක භාවනාවක් නෙමෙයි. ඒක මොකද්ද? බුදු ගුණ සජ්ජායන. බුදු ගුණ මෙනෙහි කිරීමක් සජ්ජායනා. ඒක අනුස්සතියක්, අනුපස්සනා නෙමෙයි. දැන් මේ නිවන් දකින්න සජ්ජායනා කළා, ගායනා කළා, ගීතිකා යාතිකා හැටියට ගායනා කළ බෑ, මෙනෙහි කළත් බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අනුස්සති අනුපස්සනා වැඩුවේ නැත්නම් මගඵල නැත. අනුස්සති 10ක් බුද්ධ දේශනාවේ තියෙනවා. චාගානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මරණානුස්සති, ද්වතා අනුස්සති, ආනපාන සති. මේ දස අනුස්සතියෙන් බුදුහාමුදුරුවෝ අනුස්සති 4ක් විශේෂ කොට චතුරාරක්කා හැටියට විග්‍රහ කළා. මේ 4 තමයි මෙත්තානුස්සති, අසුභානුස්සති කියන සමත අනුස්සති දෙකක්, මරණානුස්සති, බුද්ධානුස්සති කියන දෙකක්. බුද්ධානුස්සතිය හැටියට බුදුගුණ සජ්ජායනා කරලා හරියන්නේ නැහැ. බුද්ධ කියන වචනේ තේරුම භව උද්ද. භව උදුරාද. මොන භවද? රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරාදමන අනුස්සතිය බුද්ධානුස්සතිය. ඒකනේ අර නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී බුද්ධානුස්සතිය. ඒ 4යි බුද්ධානුස්සතිය. ඒවා බුදුගුණ සජ්ජායනාව නෙමෙයි. බුදුගුණ සජ්ජායනා කිරීම බෞද්ධයන් හැටියට කළ යුතුයි, කළ හැකියි. ඒක හොඳයි, වරදක්. හැබැයි බුද්ධානුස්සතිය නැතුව මගඵල ලබන්න, නිවන් දකින්න කෙලෙස් මුල් උදුරා දාන්න බෑ. ඒකයි වෙනස.
අවසරයි ස්වාමීන් වහන්ස. දැන් අපේ මේ මුඛහායට අරමුණු එනකොට ඒව ආයතනක රටාවෙන් වෙන් වෙන්න උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඕනේනේ. එතකොට ඒව ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට ඒ අඤ්ඤතා ඉන්ද්‍රිය පත් ලැබෙන්නේ අනාගාමි මාර්ගය යන කෙනෙකුට පමණයිද?
නෑ. දැන් අර කොණ්ඩඤ්ඤ බමුණටත් බුදුහාමුදුරුව මේ ධර්මය, මේ පාර ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට මෙතිකල් මඤ්ඤතාවීන්ද්‍රිය තිබුණු කොණ්ඩඤ්ඤ බමුණගේ අඤ්ඤතාවීන්ද්‍රිය මතු වුණා. ඒකනි කිව්වේ අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා කිව්වේ. අඤ්ඤතාවීන්ද්‍රිය මතු විය. සියලුම දෙනා කවුරු හෝ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා නම් මේ මනීන්ද්‍රිය ඉස්සලම් මතු වෙන්න ඕන. මනායතනය යටපත් කරන්න. ආයතන කියන්නේ අහක යන කුණු රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් එකතු කරගන්නේ ආයතන. එතකොට මනායතනේ තියෙනවා නම් තාම රාග ද්වේෂ මොහ සම්භවಂತಿ. එතකොට මනීන්ද්‍රිය පාවිච්චි වුණොත් අර ආඥාන කුණු එකතු කරන්නේ තෝරලා බේරලා හොඳ පෙරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභාදී සමෝහ වගේ යහපත් දේවල් කරන්නේ. මේ මනින්ද්‍රිය මතු වහම පුද්ගලයා තුළ උපේක්ඛා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් මතු වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය නිසා මේ යම් සබ්බ සංඛාර උපේක්ඛාවෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ නොඇලී නොගැටි මුලා නොවි අර පිනව පිනව මන මන විඳව විඳව කටයුතු කිරීම නවත්තන. ඒකයි උපේක්ඛා. උපේක්ඛා ඉන්ද්‍රිය මතු වුණ ගමන්ම මෙතෙක් නොවිරු ඉන්ද්‍රිය ධර්ම පහක් මතු වෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධිඉන්ද්‍රිය, පඤ්ඤායින්ද්‍රිය. හැම ඉන්ද්‍රියක්ම බව උදුරා දමන්නට උපකාර වන බුද්ධ බල හතර බැගින් ප්‍රාගුණ්‍යයක් එනවා. ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රියට සද්ධා බල හතරක්, විරිය ඉන්ද්‍රියට විරිය බල හතරක්, සති ඉන්ද්‍රියට සති බල හතරක්, සමාධි ඉන්ද්‍රියට සමාධි බල හතරක්, පඤ්ඤා ඉන්ද්‍රියට පඤ්ඤා බල හතරක්. පඤ්ඤා බල හතරක් මතු වුණාම ඒ පුද්ගලයා ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට යුගනද්ද වශයෙන් යම් මොහොතක මාර්ගය අවසන් කරලා සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට ඒ පුද්ගලයා තුළ මෙතෙක් තිබුණු මඤ්ඤතාව අඤ්ඤතාවිය ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මෙතෙක් තිබුණු මඤ්ඤතා ඉන්ද්‍රිය අඤ්ඤතාවිය ඉන්ද්‍රිය බවට පත් වෙලා මගපල පූර්ණ. ඊළඟට සකදාගාමි මාර්ගයේදී අවින්ද්‍රිය, අනාගාමි අරිහත් ඵලයේදී අඤ්ඤතාවින්ද්‍රිය මගපල ලබන හැම අවස්ථාවකම නැවත නැගුත බලගැන්විලා ප්‍රගුණ වෙලා අඤ්ඤතාවින්ද්‍රිය මතුවේ. ඒකයි ධර්මතාවය.
ඒ කියන්නේ සාමින්හන්සේක අනුක්‍රමිකව සිදුවෙන.
ඔව්, අනුක්‍රමිකයි, අනුපූරකයි, අනුපුබ්බංගමයි. ඒක ක්‍රමානුකූලව වෙන්න දෙයක්.
ඊකාශි.
හැබැයි දෙන්නෙකුගේ මේ අරහත් ඵලයට හෝ බුද්ධත්වයට පත් වෙන දෙන්නෙකුගේ ඊට වඩා වෙනස්. කවුද දෙන්න? අර ස්වයම්භූ ඥානයෙන් අනුන්ගෙන් බණ අහන්නේ නැතුව බුද්ධත්වයට පත් වූ ලෞතරා බුදු පියාණන් වහන්සේට මේ අඤ්ඤතාවින්ද්‍රිය හතර වරක් එන්නේ නැහැ. එකවරම ස්වයම්භූ ඥානයෙන් ඒ නික්ලේශී තත්වයට පත් වෙලා අඤ්ඤතාවින්ද්‍රිය මත වෙනවා. ඒ වගේම අබුද්ධෝත්පාද කාලයක පසේ බුදු කෙනෙකුට මේ හතර වරක්, ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ නැහැ බුදු කෙනෙක්ව පසේ බුදු කෙනෙක්. හතර ඵලයටම සතර මගම එකවරයි පූර්ණ වෙන්නේ. එකයි වෙනස.
අරහතුන් වහන්ස දස සංඥා යුගනද්ද වශයෙන් වඩන ආකාරය.
ඔය යුගනද්ද තමයි මම ඔය දැන් කිව්වේ. දුවතාවිය දෙපැත්ත. අර අනිත්‍ය අනුපස්ස සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කළා. නිත්‍ය සංඥාව පජහති කිරීම. මෙත්තානුසතියෙත් අසුභානුසතියෙත් තියෙනවා. සමත විපස්සනා හැටියට යුගනද්දව තියෙනවා. දැන් තරහක් ආවනම් මෙත්තානුසතිය වඩනකොට අර තරහ නිච්ච වෙලා තියෙනවා. ඒක නිච්ච වෙච්ච එක අයින් කරන්නයි අනිත්‍ය අනුපස්සනා කළා නිච්ච සංඥාව පජහටි කරන්න. ඒ වගේම මරණානුසතියෙත් ඒකමයි කරන්නේ, තරහ නිච්ච වෙච්ච එක හිතෙන් උදුරා ගන්න නිබ්බිදා වෙන්න. ඒ නිසා එතන යුගනද්දව තියෙනවා. මෙත්තානුසතියනුත් මරණානුසතියනුත් අර තරහ සමතේටපත් කිරීමත් උදුරා දැමීමත් පියවර දෙකම යුගනන්දයි.
එහෙමයි. අරහතුන් වහන්ස බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අරහතුන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ උතුමන් වහන්සේලාගේ මනේන්ද්‍රියට, එහෙම නැත්නම් මට කියන වචනේ මං වැරදුනොත් සමා වෙන්න, මනෝ කායයට මොකද වෙන්නේ?
මනෝමය කාය. මනෝමය කායයට මනෝමය කාය මැරෙන්නේ නැහැ. මනෝමය කාය එක අකර්මණ්‍ය වෙනවා, අක්‍රීය වෙනවා, අන්තර්ධාන වෙලා එක් තැනකට කේන්ද්‍රගත වෙනවා. ඒ කේන්ද්‍රගත වෙන එකම තැන තියෙන්නේ මේ මිහිතලය පෘථුවිය මත. අර මධ්‍ය මණ්ඩලයේ කියන බෝසත්තුමාට බුද්ධත්වයට පත්වෙන්නට උපකාර වුණු ඒ බෝධි මණ්ඩලයේ මධ්‍ය මණ්ඩලයේ පතිරූපදේශය තුළ තැනක කේන්ද්‍රගත වෙනවා. ඒ මනෝමය කායය දැන් කර්ම බීජ වලින් තොරයි. කෙලස් බීජ වලින් තොරයි. ඒක නිසා ඒක ආපෝ තේජෝ වායෝ පඨවි වලින් සකස් වූ දෙයක් නෙමේ, සංකතයක් නෙමේ ඒ මනෝමය කාය. ඒ නිසා ඒ මනෝමය කායය තැන්පත් කරලා තියන්න, ගොඩ ගැහෙන්න, එකතු වෙන්න තැනක් බිමක් මොකවත් ඉඩක් අවශ්‍ය නැහැ. එක ඉන්දිකටු මුණයක් වගේ පොඩි තැනක මේ මිහිතලය මත අතීතයේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාවදාල සියලු ලෞත්‍රා බුදු පියාණන් වහන්සේලාගේ, සියලු පච්චේක බුදු පියාණන් වහන්සේලාගේ, කෝටි ප්‍රකෝටි වූ පච්චේක අරහත් බුදු පියාණන් වහන්සේලාගේ, චතුසත්‍ය බුදු පියාණන් වහන්සේලාගේ මනෝමය කය එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ මධ්‍ය මණ්ඩලයට එතන තමයි බුද්ධ ශක්තිය තියෙන්නේ. අනාගතයේ බුද්ධත්වයට පත් වෙන බව උදුරා දමන්නට කටයුතු කරන ක්‍රියා කරන අයට යම් බුද්ධ ශක්තියට අනුගත වීම සඳහා අනුගත වෙන්නට උපකාර වන ආකාරයට ඒ අතීත සියලු බුදුවරුන්ගේ මනෝමය කාය කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ නිසා අර අබුද්ධෝත්පාද කාලයක් අවසානයේ ලෞතුරා බුදු කෙනෙකුට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ බෝධි මණ්ඩලය, ඒ බුද්ධ ශක්තිය, අතීත බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන ඒ රමණීය බෝධි මණ්ඩලය තුලදී පමණයි. වෙන කොහෙන්වත් දැන් බුදුහාමුදුරුව අපේ බෝසත්තුමා අවුරුදු 6ක් හැමතැනම මේ ඇවිත්තා. හැබැයි ඒ බෝධීන් වහන්සේ ගාවට යන්න බැරි වුණා. ගිය මොහොතේ තමයි ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා නික්‍රේසී තත්වයෙන් බව උදුරලා දාලා ලෞතුරා බුද්ධත්වයට පත් වුණේ. බැරි වෙලාවත් තමයි අවුරුදු 4ක් 5ක් ප්‍රමාණ වුණා නම් ඔතෙන්ට යෑම බුද්ධත්වයට පත්වීම ප්‍රමාද වෙනවා. ඒකයි වෙන්නේ. කවුරුණත් අද වුණත් සද්දස්ස කුල පුත්තස්ස වුණාට පස්සේ ඒ බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යයි. එතකොට ඒ බුද්ධ ශක්තියට අනුගත වීමෙන් පස්සේ තමයි සද්දස්ස කුල පුත්තස්ස තත්වයෙන් ඉදිරියට ගිහිල්ලා දස්සඥානං සංවේදඥානං කියන සෝතාපට්ටි ඵලයට පූර්ණ වෙන්න අවශ්‍ය ඒ අවශ්‍යතාවය පූර්ණ වෙන. ඒ නිසා මේ මගඵල ලබන්න ක්‍රමානුකූල පිළිවෙතක් තියෙනවා. පළමුවෙන්ම සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය ලැබිය යුතුයි. ඒ කියන්නේ දහම් අහලා බණ අහලා මේ භව නසන ක්‍රමය, කලු නසන ක්‍රමය, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගත යුතුයි. කල්යාණ කියන්නේ කලු නසන, කෙලෙස් නසන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා කෙලෙස් නසන ක්‍රමය අහලා ඒ කෙලෙස් නසන්නට උපකාර වන්නේ හේතුඵල ධහමට බහාගලපා ක්‍රියා කිරීමත්, ණය විනයට සසඳා ක්‍රියා කිරීම. එහෙම කරනකොට ආනපාන සති සමාධිය වැඩිනවා, සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත් වෙනවා. සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයෙකුට අර බුද්ධ ශක්තියට අනුගත වුණාම දස ඥානං සංවේද ඥානං තත්වයට පත් වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙලා එතන ඉඳන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වුණාම ආයි නැවත සද්දස්ස කුල පුත්තස්ස වෙන්න හෝ අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ නෑ. ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනෙම්ම පටිසෝත ගාමි හැටියට තමන්ගේ අර පුඤ්ඤ පාප පහිනස්ස කරන ආකාරයට ඉතිරි නිවන් මඟ ඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක තමයි මාර්ගය. මේ මාර්ගය අනුපූරකයි, අනුක්‍රමිකයි, අනුපුබ්බංගමයි. මේක තමයි ඊයේ දේශනා කරපු සබ්බාසව සංවර පරියන් සූත්‍රයේ තියෙන්නේ.
අරහතුන් වහන්සේ, එතකොට විශ්ව ශක්තිය කියන්නේ මොන ශක්තියකටද?
විශ්ව ශක්තිය කියන්නේ දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු, දෙවියෝ, භූතයෝ, තිරිසන් සත්තු, පිරේතයෝ, බ්‍රහ්මයෝ, මේ වගේ විඥාණයෙන් කටයුතු කරන අය ඉන්නවනේ. මේ අය තුලින් දෙආකාර වූ ශක්ති විශේෂක් විශ්වයට නිකුත් වෙනවා. එකක් කළු කිරණ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ලෝභ දේශ වලින් කටයුතු කරන පුද්ගලයෝ තුලින් නිකුත් වෙන්නේ මොනවද? කළු කිරණ. ඒ වගේම මිනිස්සු හැටියට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ ආදී සමෝහ වගේ යහපත් කිරණ, ඒවා සුදු කිරණ. ඒ වගේම සුදු කිරණ නිකුත් කරන කොටසකුත් ඉන්නවා. මේ කිරණ ශක්තියින් දෙක, අර කළු කිරණ එක කෙරවලකට යනවා, සුදු කිරණ අනික් කෙරවලට යනවා. ඒ දෙක කලවම් වෙන්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ. එතකොට ඒ කළු කිරණයි සුදු කිරණයි කෙරවල දෙකට ආවම මේ දෙකේ වේගය තමයි විශ්ව ශක්තිය. එතකොට මේ පෘථුවිය භ්‍රමණය වෙන්නේ, හිරු වටා ගමන් කරන්නේ, මේ සියලු පොළව පොළව වටාත් ගමන් කරනවා, පොළව හිරු වටාත් ගමන් කරනවා. පොළව තුල තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි, ඒ ආපෝ තේජෝ වායෝ පඨවි වටාත් ගමන් කරනවා තුන් ආකාර. ඒක තමයි විශ්ව ශක්තිය. ඒ කාගේවත් ශක්තිය නෙමේ, මේ මිහින්තලේ පෘථුවියේම ඉන්න මේ මිනිස්සුන්ගේ, සත්වයන්ගේ, භූතයන්ගේ, පිරේතයන්ගේ, දෙවියන්ගේ, ප්‍රාණීන්ගේ විඥාණයෙන් කටයුතු කරන සහ මගඵල ලැබූ අයගේ ශක්තියකුත් මේකට එකතු වෙනවා. ඒක යහපත් ශක්තිය. පෘථග්ජන පුද්ගලයන්ගේ අයහපත් ශක්තිය. මේ දෙකම තමයි මේ විශ්ව ශක්තිය හැටියට භ්‍රමණය වෙන්නේ.
එතකොට අරහතුන් වහන්සේ මේ ධර්මයේ අසන පුද්ගලයන් අතරේ ඉන්නවද? ෂඩ්වර්ණ රැස් තියෙන ෂඩ්වර්ණ
කිරණ තියෙන ඉන්නවා. ඉන්නවා, හුඟක් ඉන්නවා.
පින්වත් අරිහතුන් වහන්සේ, අම මේ ස්ථානයේ වැඩවාසය කරන සිවණ පිරිසකෙන්ම අවසරයි. මෙම භාවනා වැඩසටහනට අප මුල්ම අවස්ථාවට සහභාගී වුණේ. ඒ වගේම අපි වගේම ආධුනික පිරිසකුත් ඉන්නවා. අපිට මේ චතුරාරක්කා වඩන එකේ මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි තේරෙනවා. අර මරුණානුස්සතිය වඩලා මෝහ මුල් උදුරා දමන ඒ වචන පදවල දන්නේ. ඒ ගැන
දැන් මේ කිරිමානන්ද සූත්‍රයේ කියන්නේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය අයින් කරන්න කියලා. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත් අයින් කරන්න කියලා. අන්න මරණානුස්සතිය. එතකොට ওই දෙක වඩනකොට නිබ්බිදානුපස්සනාව වැඩෙනවා, ඉබේම පූර්ණේ වෙනවා. ඕක වඩන්න පුළුවන් නම් දැන් නිත්‍ය වෙන්නේ මොකද්ද? පෘථග්ජන පුද්ගලයෙක් ගාව
සුභ සංඥාව,
ප්‍රිය මනාප දේ නිත්‍යසේ. අර තරහකාරය අප්‍රියාමීරිදේ නිත්‍යසේ. මේ ප්‍රිය මනාප දේ නිත්‍ය වුණොත් රාගය උපදිනවා, නිත්‍ය වෙනවා. අප්‍රියාමීරිදේ තරහකාරය විරුද්ධකාරය නිත්‍ය වුණොත් ද්වේෂය නිත්‍ය වෙනවා. මොනව නිත්‍ය වුණත් අස්මිමානය තමයි පවතින්නේ. එහෙමනම් මාර්යාට, මාර්යාගේ උගුලට අහු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් නිත්‍යසේ සුඛසේ ආත්‍යසේ යමක් දකිනවා නම්, ක්‍රියා කරනවා නම්, මාර්යාගේ උතාරයට, මාර්යාගේ ආරම්මණයට ඒ පුද්ගලයා අහු වුණ කෙනෙක්. ඒ මාර්යාගේ උතාරයෙන් ආරම්මණයෙන් නිදහස් වෙන්න නම් ඒ පුද්ගලයා මේ රාගය, ද්වේෂය, මෝහය සංඥාව අනිත්‍ය අනුපස්සනා කළා, නිත්‍ය සංඥාව පජහති කරන්න. අනත්ත අනුපස්සනා කළා, අට සංඥාව පජාති කරන්න ඕනේ. එතකොට අර දුක්ඛ අනුපස්සනා කළා, සුඛ සංඥාව අයින් කළාම නිබ්බිදා වෙනවා. ඒක වෙනවා. ඒක තමයි මරණානුස්සතිය. මේක අනුස්සතිය. මේක හොඳට තේරුම් ගන්න ඕන. අනුසය නූපදවන්නට උපකාර වන්නේ අනුස්සති අනුපස්සනා පමණයි. අනුස්සති වඩන්නේ අනුපස්සනා වඩන්නේ අනුසය න අනුසේති කරන්නට. අනුසය නූපදිනවා නම් පමණයි අර බැමි තුන කපලා ගන්න පුළුවන්. රාගයක් යෝ ද්වේෂයක් යෝ මෝහයක් යෝ කරන්න පුළුවන්. ඒකට තමයි අනුපස්සනා අනුස්සති වඩන්.
එතකොට අරහතුන් වහන්සේ දැන් එළමෙන මොහොතේ වර්තමාන මොහොතේ සමාජයේ සිදුවෙන දැන් ජංගම දුරකථනයක් මෙතන උදාහරණ ගත්තා. ඒ වගේ මේ සියලු පිරිසක් එකතුලා ඉන්නකොට ඒ හැම ඉරියව්වක්ම අපිට ඕන විදිහට පවතින්න ඕනේ කියලා තමයි අපේ චිත්තසංතානේ අපි දරාගෙන ඉන්නේ. එතකොට ඒ රාග දේහ මොහ ඒ එනේන වෙලාවෙම අර අනුස්සති හතර මෙනෙහි කරලා ප්‍රවාහණය කරලා මේක ජීවිත කාලයෙටම පවත්වන එක නේද ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන්නේ.
ඔව්. එතකොටම තමන්ගේ හිත කිලුටු වෙන්න එනකොටම පිටිසිදු වෙන්න වැඩ කරන්න ඕනේ. කිලුටු වෙන්න එනකොටම පිටිසිදු වෙන්න වැඩ කරනවා නම් ඒක අස්සපස්ස ඒක ආනපාන. ඒක කරණීය අකරණීය ධර්ම තේරුම් අරගෙන කිරීම. ඒක නිසා දැන් තමන්ගේ හිත කිලුටු වුණත් මොකද වෙන්නේ කාටද පාඩුව?
තමන්ටම.
තමන්ගේ හිත පිරිසිදු වුණොත් කාටද ලාභය?
තමන්ටම.
තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඕනේ. හැබැයි හිත කිලුටු වෙන්නේ ප්‍රිය දෙයට ඇලීමෙන්. ඒකයි තේරුම් ගන්න ඕනේ. අප්‍රිය දෙයට ගැටීමෙන් හිත කිලුටු වෙනවා දෙවෙනි වර. හිත කිලුටු වෙන්නේ මුල් වර පළමු වර ප්‍රියමනාප දෙයට අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙනකොට. ඒක දැන් ප්‍රියමනාප දෙයකට අන්තවාදී අන්තගාමී ලෙස ඇලිලා උපාදානය කරගත්ත මොහොතේ ඉඳන් ඒ ප්‍රියමනාප දෙයම තමන්ට බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. බලයක්සේ හිතුවට බය බර බැම්ම තම උරුම වෙන්නේ. ඒකයි තේරුම. ඒක බයක් උනේ උපාදානය කරගත්ත නිසා. උපාදානය කර නොගත්තනම් බයක් වෙන්නෙත් නැහැ, බරක් වෙන්නෙත් නැහැ, බැම්මකට බැඳින්නෙත් නැහැ, බලයක් ඇත්තෙත්. ඒකයි උපේක්ඛා.
අවසාන වශයෙන් නමස්කාර පාඨය අපිට විග්‍රහ කරලා දෙන කියලා ඉල්ලා සිටිනවා.
ඒක නම් ඉතින් ටිකක් වෙලා යනවා. හොඳයි එහෙනම් මේක පැයකට කිට්ටු කාලයක් අවශ්‍යයි.
රාතුන් වහන්සේ නම් වෙන වෙලාවක එක් කරන්න.
දැන් මේක මොකද පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් විග්‍රහ කරොත් යම් යම් අයට තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි බලමු කොහොම හරි වෙලාවක් ආවනම් මේ බුද්ධ දේශනාවේ තියෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචන ටික අද අද පරම විදිහට භාවිතා කිරීම තියෙනවා. නමුත් මේකේ ඊට වඩා ගැඹුරු නිවනට උපකාර වන ගැඹුරු පරම අර්ථයක් තියෙනවා. පරම අර්ථයක් තියෙනවා. මේ පාඨයේ තියෙන්නේ නියත වශයෙන්ම නමෝ කියන தত্ত্বය. නමෝ කියන්නේ වචන දෙකක්. මෝ කියන්නේ මෝහය මානෙ. එහෙම නැත්නම් මව් කුසකට යෑම මෝ. නමෝ කියන්නේ නහි ජාතු ගබ්බ සයං පුනරේති. එහෙම නැත්නම් මෝහයක් නැත්නම් කිසි කෙනෙක් ආයි මව් කුසකට යන්නේ නැහැ. මව් කුසකට යෑම එහෙම නැත්නම් උපාදානේ මෞගුතක් උපාදානය කර ගැනීම නවත්තනවා. ඒ නිසා මේ න මෝ කියන වචනේ තියෙන්නේ මෝහය සහ මුලින්ම සදහටම මෝහය කියන වැරදි දේ අඳුර සහ මුලින්ම කපලා ඉවත් කිරීම. මොහය සදාහටම සාමලින්ම නැති කිරීම න මෝ. ඒක පරමාර්ථ ධර්මය. තස්ස කියන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ හේතුඵල සම්බන්ධය. මේ මෝහය නැති කරගන්නට උපකාර වන හේතු හතරක් ඉවත් කිරීම තමයි හේතු හතර තමයි භගවත් ගුණය, අරහන් ගුණය, සම්මා ගුණය, සම්බුද්ධ ගුණය. මේ භගවත් අරහත් සම්මා සම්බුද්ධ ගුණ යමිග්ගාව තියෙනවා නම් තස්ස ඒ හේතු කොටගෙන එහි ඵලයක් ලෙස එහි ප්‍රතිඵලය හැටියට මෝහය නැති වෙනවා. භගවත් ගුණය කියන්නේ භග කියන්නේ විභංග කිරීම, භාග කිරීම, බෙදා වැළීම. මොකද්ද බෙදා බලන්නේ? වට. වට කියන්නේ ගත හිත. මේ භගවට කියන්නේ මේ අර දැන් පද පරම ලෙස කිව්වහම භාග්‍යවත් කියලා, ඒක නෙමේ භගවත් ගුණය කියන්නේ. මේ වට ගත හිත බෙදලා විභංග කළා බලන එක. මුළු බුද්ධ දේශනාවම ආචික්කනා දේශනාව පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්. දැන් මුළු විභංග ප්‍රකරණයම, මුළු පටිසම්භිදා මග්ග ප්‍රකරණයම, මුළු පට්ඨාන ප්‍රකරණයම ප්‍රකරණ පොත් 11ක් තියෙනවා. ප්‍රකරණ පොත් 11ෙම බෙදලා විභංග කළා, භාග කළා තියෙන්නේ මොකද්ද? බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙන ගත හිත, නාම රූප. ඒ නිසා ඒක මේ විභජ්‍ය වාදය. ඒක තමයි භගවත් ගුණය. ඒ නිසා බුදුහාමුදුරුව විතරයි මේ ගත හිත බෙදලා බලලා විභංග කරලා, මේක ච ධාතු විභංග සූත්‍රෙත් මේකමයි තියෙන්නේ. ඒ වගේම ආයතන සලායතන විග්‍රහ වෙලත් මේකමයි තියෙන්නේ. සියලු තැන් වල තියෙන්නේ ඔය බෙදලා බලන විභංග කරලා බලනකොට. ඒක නිසා මේකේ අර අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව පසක් කොට දැක නිත්‍ය සුඛ බවට බැඳෙන්නේ නැතුව නිබ්බිදා වෙන්න උපකාර වෙනවා. මෝහය නැති වෙන්න උපකාර. ඒ වගේම අරහං ගුණය, රහබැලීම අත්හැරීම. දැන් පෘථග්ජන පුද්ගලයෝ සීමාවක් නැතුව, කෙලවරක් නැතුව ඇහෙන් රූප රහ බලනවා, උරා බොනවා, පානය කරනවා. කනෙන් ශබ්ද රූප රහ බලනවා, උරා බොනවා, පානය කරනවා. දිවෙන් නාසයෙන් දිවෙන් කයෙන් රස රූප උරා බොනවා, පානය කරනවා, රහ බලනවා. මනසෙන් ධම්ම රූප උරා බොනවා, පානය කරනවා, රහ බලනවා. සීමාවක් නැහැ, කෙලවරක් නැහැ. එතකොට අර විඥානාහාර, සංචේතනාහාර, සම්පස්සාහාර, කබලින්කාරාහාර හතරම ලැබෙනවා. ආහාර සමුදියෝ රූප සමුදියෝ වෙනවා. යම් කිසි කෙනෙකුට මේ රහ බැලීම අර ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කරනවා නම් අන්න අරහං ගුණය. එතකොට ඒ පුද්ගලයා සීමාවක් ඇතුව උපාදානය කරගෙන රහ බලන්නේ නැහැ. උපාදානය කරගෙන අල්ලගෙන මගේ කොට මම කොට රහ බලන්නේ. ඒක තමයි අරහං ගුණය. එතකොට මේ සියලු ප්‍රාණීන් පණ තියෙන්නේ කූඩුවක් හදාගත්තාම පානය කරන නිසයි. එතකොට අර රහ බැලීම අත්හැරියාම, පානය කිරීම නැවැත්තුවාම අර කර්ම බීජ සකස් වෙන්නේ නැහැ. අර බැමි තුන කපල යනවා. ඒ අනුව රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ තත්ත්වයට පත් වෙනවා. කර්ම බීජ සකස් වෙන සකස් කරන්නේ නැහැ. කර්ම බීජ සකස් කරේ නැතුවම, උදාහරණයකුත් කිව්වා, කීනම් පුරාණන් නවන්නත් සම්බවං විරත්ති චිත්තේ ආයතිකේ පවස්මින් තේ කීන බීජා විරුලි චන්දෝ නිබ්බන්ත දීරා යත තෙල් දන් පහනට තෙල් දාන්නෙත් නැහැ තිරේ දාන් තිරයක් අලුතෙන් දාන්නෙත් නැහැ පහන නිවි ගියා වගේ මේ අරහං ගුණ රහ බැලීමයි අත්‍යවශ්‍ය පානය කිරීමයි නැවැත්වේ අබ්බ කිරීමයි උරාබීමයි නැවැත්වේ ඒක තමයි අරහං ගුණ ඊළඟට සම්මා සං කියන්නේ රාගය ద్వේෂය මෝහය මා කියන්නේ සහමුලින්ම මිදී නිදහස් වීම රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් සහමුලින්ම මිදී නිදහස් වුනහම නැති වෙන්නේ අර මෝහය න මෝ කියන తత్వය ඊට පස්සේ සම්බුද්ධ සං කියන්නේ නැවත රාග මුල ద్వේෂ මුල මෝහ මුල මෝහ රාග මුල ద్వේෂ මුල මෝහ මුල මුලින්ම උදුරා දැමීම නිසා අර ආයතනික රටාව සහ මුලින්ම නැති වෙනවා. ඒ නිසා මුල් තුන කපලා උදුරලා. එතකොට මුල් තුන කපලා උදුරලා දැම්මහම අර රාග දේශ මොහලින් මිදී නිදහස් වුණාම රාගෙන් ද්වේෂෙන් මොහෙන් රාබෙලීම නැවැත්තුවාම වත බග කරලා බිඳලා බලන්න පුළුවන් වුණාම තස්ස ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒකේ ප්‍රතිලාභය හැටියට මෝහය සදහටම සහ මුලින්ම පුද්ගලයා තුළින් නැති වෙනවා. මෞකුසකට ආයෑම නවතිනවා. මෞකුසකට යන්නේ අර රහ බලන නිසා උපාදානය කරගෙන නිසා. අර මුල් තුන බව උදුරා නොදැම්ම නිසා. වත බෙදලා විභංග කරලා බලන්න බැරි වෙනවා. මේක නිවනට උපකාර වෙන න මෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ද. දැන් අපි නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ගාථාව කියනකොට මේක තමන් තුල සිහිපත් වෙන්න ඕනේ. මේ කරුණ හතර පූර්ණණය කරගන්න අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. අට බෙදලා බලන්න රාබැලීම අත්තරින්න රාගෙන් ද්වේෂෙන් මොහෙන් මිදී නිදහස් වෙන රාග මුල ද්වේෂ මුල මොහ මුල උදුරා දාන. එහෙම වුණොත් ඒ න මෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියන හැම මොහොතකම එක භාවිතයට ගන්න. එක භව උදුරා දමන්නට උපකාර වෙනවා. එහෙම නැතුව ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කිව්වට බව උදුරා දමන්න බෑ. මගපල ලබන්න බෑ. ඒක කියන්නේ ඒක වරදක් නෑ. නමුත් නිවනට උපකාර වෙන්නේ අර පරමාර්ථ ධර්මය පරම අර්ථය තේරුම් අරගෙන ඒක භාවිතයට ගත්තොත් පමණ. හොඳයි එහෙනම්. දැන් ඉතින් දවල් දානෙටත් කිට්ටු වුණා. එහෙමනම් කවුරු සාදුකාරයක් දීලා මේ ගාථාවන් කියලා පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ගාථාවන්. එත්තාවතා සම්බදම් පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා උදන්තු සම්බ සම්පත්ති සිටිය. සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධිය. සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධිය. ඉදං මේ නාතිනම් හෝතු සුඛිතං පුඤ්ඤාතේ. ඉදං මේ නාතිනම් හෝතු සුඛිතං ඉදං ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි පාරිසමාදමෝ සතං සමාදමෝ.